සරණ සහිතව පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සත්‍යං තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්‍ය ආවියෝ මත්තෝ තයමානෝ මත්තකි සක්කාය දිට්ඨි පානාය සතෝ භික්ඛෝ පරිප්පච්චේති දත් සුණාක්තාසි ශ්‍රද්ධා සම්පන්න කාරුණික විමුක්තිනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අධිකරී අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ විගත් ශ්‍රෝණය කරන්ට. ඒ නිසා හැම දිනම බොහෝ මෝහනාවෙන් බොහෝමෝනේ කමි මේ මොහොතදී මේ දේශනාව ශ්‍රෝණය කරන්ට ඕනේ. පින්වතුනි මේ සද්ධර්මයේ අවබෝධයෙන් ලැබුණ නිසා මේ දුක් සහගත සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැම දිනම බොහෝ කාලයක ඉඳලා එනවා තිබුණා සැරිසරනවා. ඉතින් මේ දුක් සහගත සසර ගමන නිමා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ සද්ධර්මයේ අවබෝධය ලබා ගැනීම තුළින්. ඒ නිසායි අපි මේ ධර්මය මනාව ඇසිය යුත්තේ ශ්‍රෝණයකට යුත්තේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී හිමාලය තියෙන මහා පර්වත අතර විශාල පර්වතය තමයි වේපුල්ල පර්වතය. ඒ වේපුල්ල පර්වතය පෙන්නලා මහණෙනි එක කල්පයක් තුළ ඒ මේක දුවන සිරසන්න සත්වයන්ගේ ඒ ඉපදුණු වාරවලදී කෙනා කෙනාගේ සත්‍යංගේ ඇට සැකිලි ටික එකතු කරන්න පුළුවන් වුණා නම් ගොඩ ගන්න පුළුවන් වුණා නම් ඒ ඇට සැකිලි ටික නොනැසී පවතිනවා නම් මහන්නේ මේ වේපුල්ල පර්වතයට වඩා මහ විශාල ඇට සැකිලි ගොඩක් ගොඩ වෙනවා එක කල්පයකට. එතකොට ඒ හැම තැනකම මේ විදිහට මේ ජීවිතේ ජීවත් කරන්න වෙනතරම උත්සාහවත්ලා එක එක දේවල් එකතු කරලා ධර්මවල හදලා දේවල් දුරවල් හදලා වුණ මනුස්සය වුණොත් ආයෙත් එකතරම් ආයෙත් අතහැරලා ආයෙත් අවසන්කෙන් පටන් ගන්නවා. ආයෙත් ඔය විදිහටම ගන්නවා. මේකේ අම්බලමින් අම්බලමට යන මේ දුක් සහගත ප්‍රවැත්මන පින්වතුනේ දුක් සහිතයි. ඉතින් අද දවසේදී හරි අපි බුද්ධිමත් වුණොත් මේ සතර ගමන නතර කරගන්න පුළුවන් නවතලන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වගේම එක්තරා අවස්ථාවකදී පෙන්වනවා මහණෙනි මුංගට තරම් පමණ ප්‍රමාණය කල්පට හතක් කරගෙන මහණෙනි උඹලට මේ හිමාල පර්වතයේ කල්පට දෙකයි අතරින් මේ කුමක් විසාලයි කියලා හිතවද භාගතු මහසමේ හිමාල පර්වතයේ මාත්‍ය විශාලයි මේ මුංගට සතක් වුණ ගල්කට සතේ ගණනකට දෙන්නේ නැහැ කියලා පෙන්වනවා. මහණේ එවගේ තික්ක සම්පන්න පුත්‍රයෙක්ගේ ගෙවිච්ච දුකම හරියට මේ මහා මේරු පර්වතය වගේ ඉතිරි වෙච්ච දුක විතරක් හරියට මුංගට හතක් පමණ මේ ගල්කට හතර තරම් කියලා දිට්ඨි සම්පන්න වීමේ සෝවාන් ප්‍රතිපත්තියේ වටිනාකම් පෙන්වනවා. පින්වතුනි සෝවාන් ඵලයට පත් වෙනවා කියන ධර්මතාවය කරන්න බැරි අපහසු එකක් නෙවෙයි. නමුත් ඒක සහේතුකව වෙන්න ඕනේ විදිහ තේරුම් ගන්නට ඕනේ. මම කලිනුත් මතක් කළා ඕන ඕන කියලා දෙවොත් එපා එපා කියලා දෙවොත් අගෙන්නම් කියලා දෙවන්නේ කියලා නැති නිසා මුලදෙනවා. ඕන ඕන කියලා දෙවොත් එපා කියලා දෙවොත් බුරුලෙන්නම් කියලා දෙවන්නේ මේ පැටවෙකින් දෙනකගේ කිරි ලැබෙනවා. එතන ස්ථානයේදී ලැබෙනවා, ස්ථානයේදී නොලැබෙනවා. ඉතින් ධර්මයේ වමත් එහෙමයි. අපි මොනතරම් උත්සාහවත් වුණත් යෙදුණත් ඒ ප්‍රතිපදාව, ඒ ධර්මතාවය එතන නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ නැහැ. යම් ප්‍රතිපදාවක උත්සාහවත් වෙනකොට ඒක සහේතුක නම් ඒ තුළින් මේ නිවීම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පින්වතුන්ට ඒ ජීවිත අවබෝධය ලබා ගන්න උපකාරී වෙන අවබෝධයක් ලබා දෙන්න පුළුවන් සූත්‍රයක් තමයි මේ මාතෘකාවෙන් තිබේ. සංයුක්ත නිකාය දේවද සූත්‍රයේ දේවතා සංයුක්තයේදී එක්තරා දෙවියෙක් භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාගතුන් වහන්සේට මෙහෙම ප්‍රකාශයක් කරනවා. සත්‍යාවේ ඕමට්ටෝ දයවනෝ මත්තකේ කාමරාග පහනාය සතෝ වික්ඛු පරිපච්චේ කියලා දිව්‍ය කියනවා. සතින් පහරලත් එක් වගේ, හිස දෙවෙන්නෙක් වගේ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ කාමරාගය දුරු කරගන්න උත්සාහවත් වෙනවා නම් හොඳයි කියලා. මොකද මේ දෙවියා පින්වතුනි මේ බ්‍රහ්ම ලෝකේ උපන්න දීර්ඝාෂ්ක දෙවියෙක්. දැන් පංච ගතියේ දේව කියන ගතිය කිව්වහම චාත මහරජික දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ දක්වාම දේව කියන ගණයට ආйти. එතනදී අල්පායුෂ්ක දේව දීර්ඝායුෂ්ක දේව කියන ඊට පස්සේ දෙකට බෙදෙනවා. අල්පායුෂ්ක දේව කියලා කියනවා කාම භවය සිදු කරගෙන දෙවියන්ට. දීර්ඝායුෂ්ක දේව කියලා කියනවා බ්‍රහ්ම ලෝක වලින් ආයට. ඉතින් මෙයා මේ බ්‍රහ්ම ලෝකෙම දීර්ඝායුෂ්ක දෙවියෙක්. මෙයාට පෙනෙනවලු හරියට වහින වෙලාවක වතුරකට පැහි බින්දු වැටුනහම වතුර බුබුලක් මතුවෙනවා, බිඳෙනවා. වතුර බුබුලක් මතුවෙලා බිඳෙන්නේ ඒ වගේ ඒ බ්‍රහ්ම ලෝකයේ අවශ්‍ය වලට සාපේක්ෂව මේ මනුස්ස ලෝකෙ මිනිස්සුන් ඉපදීම පෙන්නේ ජීවිතය පෙන්නේ ඉපදෙනවා විතරක් පෙන්නේ කෙනෙක්. එච්චරට අපිට මේ අවුරුදු 50කට 100ක් කියලා තිබුණාට එතකොට ජාති මරණ, ජාති මරණ ඉපදෙන්නේ නැති මොකදේ මරීම කියන තැනකින් විතරක් දෙයකට පෙන්නේ. හරි සංවේගයක් ඇතිවෙනවලු මේ මනුස්ස ලෝකෙන්න මනුස්ස දැකලා අනේ කාම රාග කියන මේ කෙලෙසේ නිසා මෙච්චර දුක් විඳිනවා. මේ කෙලෙසේ නැති කරගත්තොත් සුවසේ මේ වගේ ඒ තැනකට ඇවිල්ලා කොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්න පුළුවන් නේද, මොනතරම් සැනසෙල්ලක් පහසුවක් සැපක් තියෙනවද කියලා කාම ලෝකෙන්න සත්‍යය කෙරේ පුදුම අනුකම්පාවක් මේ දිවියට ඇතිවෙනවා. ඇතිවෙලා තමයි දෙවියා ඇවිල්ලා භාගතුන් වහන්සේ ළඟට කියන්නේ, ඊකට ඇවිල්ලා කාතාව ප්‍රකාශ කරනවා. සතින් පහරලක් දෙක් වගේ, හිස දෙවෙන්නෙක් වගේ කාමරාගය තුරු කර ගැනීම පිස සිහියතුව හැසිරෙනවා නම් හොඳයි කියලා දෙවිය කිව්වා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ ඒ දෙවිය කීපකේ දුස්සහිත බව දැකලා කාමරාගේ දුරුකල බ්‍රහ්ම ලෝක ගියත් සසර ගමන එතනින් අවසන් වෙන්නේ නැහැ. සසර දුක නිමා වෙන්නේ නැහැ. ඒ පුණ්‍ය ශක්තිය, ඒ ධ්‍යාන ශක්තිය ගෙවිලා ඒක ඉවර වෙලා නැවත භූමියේ දුක් සහගත ප්‍රවත්තකම එන්න පුළුවන් බව දැකලා ඒ කාතාව නිවර්ද කළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සත්‍යාවිය ඕමට්ටෝ දයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතුටික බලපජි. සතෙන් පහරලත් එක් වගේ, හිස දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කරගෙන පිණිස සිහියතු හැසිරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. කිනුතු එතන කියන ධර්මතාවය ගැන අපි පොඩ්ඩක් මෙහි කළ බලමු. හොඳට බලන්න. ඔගලන්ට කවුරු හරි කෙනෙක් පිහියකින් හරි යන්නොත් කිනිස්සකින් හරි යන්නොත් කඩුවකින් හරි කෙටුවොත් ආවුද පාරක් වැදුනොත් ඔගොල්ලෝ පොඩක් ඉන්න පොඩක් ඉන්න බෙහෙත්තාන්න යන ඉස්සලා මේ රත්තරන් බඩු තියෙනවා කබඩේක වහලෙන්න ඕන කියනවා ඈ නැත්නම් ළමයි පන්තිර ගිය මට අක්කා ළමයි වරලලා ගෙදර දාලෙන්න ඕන කියනවා ඈ නැත්නම් මේ ගෙදර වතු පිටි දෙකක් බලන්න ඕන කියනවා ඔක්කොම පැත්තකින් දාලා අර ආයුධ පහර කාපු එකට බෙහෙත් කරගන්න උත්සාහවත් වෙනවානේ ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ගත්තොත් හිසට ගිනි ගත්තොත් හදිසි ඔක්කොම පැත්තකින් දාලා ඒක නිවා ගන්න උත්සාහවත් වෙනවානේ සම්බන්ධතාවු මල්ලෝ ගෙවල් දොරවල් මොන තරම් දැන් කැමති ඇති ඇඳිලා ඇති නමුත් එකපාරට හදිසි උපකාරසෝ මුළු ඇඳුමටම ගිනි ගත්තොත් මොකද කරන්නේ පළවෙනිම කාරණාව වෙනවා නේද මොකද්ද? කිනිකත් කින්න නිවා ගන්න එක හිතමු නිවා ගන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍ය වියමුතු ධෛර්යමානවත් ඒ වගේ හරියට ආයුධ පහරක් කෑව අදුමුට කිනිකත් කෙනෙක් වගේ උවමනාව ගැන පෙන්වන බලන්න මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න එච්චර උවමනාව පුදා ගන්නයි කියනවා. එතකොට එකෙන් කියනවා මොකද්ද? ගින්න නිවා ගන්න හදනකොට ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේද දැන් ගෙවල් දොරවල් දූතරු යානවා ඉඩකඩ මිලමුද ලෝවගෙන බලන්න එපා බලන්න නැතුව ගින්න නිවා ගන්න කියන එක කියන්න ඕනේද කොහොමද බුදුරජාණන් වහන්සේ පණිවිඩය දෙනවා අපිට අවධාරණය කරනවා ආයුධ පහර කාපු කෙනෙක් වගේ හිස දැවෙන්නේ ගිනිගත් කෙනෙක් වගේ ඒක නිවා ගන්න උත්සාහවත් වෙන කෙනෙක් වගේ එයා මොනතරම් කිසි දෙයක් නොබල ඒක නිවා ගන්න උත්සාහවත් වෙනවා වගේ ලෝකෙ කිසි දෙයක් නොබල සක්කාය දිට්ඨිය කියන එක දුරු කර ගන්න උත්සාහවත් වෙන සුදුසුයි කියන පරිදි කියන මොකද මේ සසර ස්වභාවය කත්තාම විමුතුනි මේ ගෙවල් දුරවල් හදනවා කියන එක තුතම හදනවා කියන කාරණයක් නෙමෙයි සසරකට සාපේක්ෂ ඕක හැමම රටාවක් මනුස්සෙන් විතරක් නෙමෙයි තිරසංගත රතුන්ටත් තේමයි ඈ ලෝකේ එකම සිද්ධිය ඉතින් මනුස්සයන්ගේ වෙනස තමයි මේක තේරුම් අරගෙන වීර්යවත් වෙන්න ඕනේ කම ඉතින් ඒ නිසායි හදගෙන ඉන්න ඇඳුම ගැන ආයුධ පාරකාපේ කරන බලන්න නැතුව ඒක උත්සවත් වෙන වගේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරගන්න උත්සාහවත් වෙන්න කියලා බාගතුන දේශනා කළා පින්වතුනි මේ සක්කාය දිට්ඨිය කියන ධර්මතාවය දුරු කරගන්න පුළුවන් වුණොත් මේ දුක්ඛාගත සතර කමනේ ලබයි. එතනදී හොඳට කාරණාවක් තේරුම් ගන්න අපි ගාව තියෙන බැඳුම් කෙලෙස් ගත්තාම කොටස් 10ක් තිබෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා කියලා. මෙතනදී දිට්ටි තුන සංයෝජන තුන කෙලෙසයක් තියෙයි දිට්ටි නොවන සංයෝජන විතරක් වෙන කෙලෙසයක් තියෙයි සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබත පරාමාස කියන කෙලෙසෙ දිට්ටිය ඒ වගේම සංයෝජනය කාම ඊටක ධර්මතා හත දිට්ටි නැ සංයෝජනයක් විතරයි ඊට පස්සේ මේ දෙකේ වෙනසක් තියෙයි දිට්ඨි සහගත සංයෝජන හැම වෙලාවෙම දර්ශනයකින් භාගකෙතු ප්‍රඥාවෙන්මයි භාගකෙතු මොන තරම් වීර්යයක් තිබුණත් මොන තරම් සීලයක් තිබුණත් සමාධියක් තිබුණත් වීර්යයක් තිබුණත් මේ කේසෙ ගෙවෙන්නේ ඒක දර්ශනයකින්ම ඒ ඇත්ත ඒ විදිහට අහලා ඒ අහගත් එක ඒ විදිහට දැකලා යෝනිසමනසිකාරය කළා දැකලාම තමයි මේ කේසෙ ගෙවෙන්නේ එහෙනම් ඒක කිව්වම දර්ශනයෙන් පහකට යුතු දැකීමෙන් පහකට යුතු කිදස් ඊට පස්සේ දිට්ටි නොවන කෙලස් ටික ඉතුරු වෙනවා ඒ දිට්ටි නොවන කෙලස් ටික මොන තරම් මොනක් තිබුණත් හරියන්නේ එයාට සීල සමාධි දෙක උදව් කරගෙන දිවකට යුතු වීර්ය කළා දිවකට යුතු වීර්යෙන් දුකම නැති වීර්ය අවශ්‍ය වෙන්නේ සීල සමාධි දෙක දෘඪව අවශ්‍ය වෙන්නේ එතකොට මොකද ඒක දේශයේ කියවෙන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවෙන් කියන්නේ අර තමයි ප්‍රතිපදාව නෙවෙයි. නමුත් ධන ලක්ෂණයක් තියෙයි සීලස්පරි දෙකේ. එතකොට මේ දර්ශනයෙන් පහක පියුතු කිලේශය දුරු කරන්න ඒ දර්ශනයම ගන්නට ඕනේ. එතකොට ඒ දර්ශනය බුදුරජාණන් වහන්සේ එක එක අවස්ථාවලදී එක එක ආකාරයෙන් එක එක පරියායන් දෙන්නවා. කෙනෙක් පංච උපාදාන ස්කන්ධයත් එහි ඇතිවීම නැතිවීම නැති කරන මඟක් දෙක දර්ශන සිද්ධියටපත් වෙනවා. සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම නැති කරන මඟක් දෙක දර්ශන සිද්ධියටපත් වෙනවා. ස්පර්ශයෙන් ඇතිවීම නැතිවීම නැති කරන මඟක් දෙක දර්ශන සිද්ධියට පත්තේ යම් කිසි සමුදේ ධර්ම සම්පන්න නිරෝධම් කියන ධර්මතාවය දැක්කත් දර්ශන සිද්ධියට පත්තේ මේකේ දර්ශන විසුද්ධිය කියන කොට ස්වභාවය එතන නම් කරන්න පුළුවන් පනවන්න පුළුවන් බොහෝ ධර්මතාවයන්ගේ ක්‍රම දර්ශන ගොඩක් නෙමෙයි දර්ශන එකයි එතෙන් දෙයක දර්ශනය දකින්න එක එක තැන් වලින් එන්න පුළුවන් එතකොට මම අද මුලට කියන්නම් පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් ඉතිකරන මඟක් දක්වා දර්ශන විසුද්ධියට පත් වෙන පුළුවන් ක්‍රමය මේක මොකට තේරුම් ගන්නට ඕනේ තාම ස්වභාවයෙන් ගැඹුරු මොකද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවලු මම දැනගත්ත අවබෝධ කරගත්ත මේ ධර්ම හරිම ගැඹුරුයි ඉතින් මේ දහම සාමාන්‍ය ලෝකයට පුළුවන් තේරෙන්නේ තේරුම් ගන්න එක මට විශේෂක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පස්සේ ප්‍රඥාගේ ආරාධනාව සර්වත්‍ත ඥානෙනු බැලුවාම දැක්ක අල්පරජසත් මහරජසත් පුරුෂයෝ කියනවා. මේක තේරුම් ගන්න පුළුවන් අය තැන් තැන් වල ඉන්නවා කියලා දැකලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පටන් ගත්තා. එකනකල සමහර විට මේ ධර්ම තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් වාගෙන එක්කෙනෙක් වෙනුයි භාගතුන් සිය දුම් ගන්න කියනවා හේතු ගන්න කියලා සිරිපාදක ඉදින් ගන්න සමහර විටක ඈ අවුගස්සන පොළ එක කෙනෙක් වෙනුයි ඉතින් මොකද මේ ධර්මයේ තියෙන ගැඹුරත්වය එච්චරද ඉතින් එකක් මතක තබා ගන්නට ඕනේ ඒ වගේ ධර්මය තේරුම් ගන්න පුළුවන් මනසකටපත් උනේ සසරෙදි වැටි වැටි නැගිටිච්ච කම නිසාමයි අපි වගේ අදට අපිට තියුණු නෝනක් තුනත් අපිට පෙනේ නොපෙනුනොත් ඒකම ඒ වගේ තියුණු නෝනක් ඇති වෙන්න අපිට හේතුයි පුංචි ළමයෙක් එකපාරටම නැගිටින්නේ සමහරට වැටෙනවා නැගිටිනවා වැටෙනවා නැගිටිනවා ඒ වගේ කවදා මාර්ගවසක මේ ධර්ම කරගත්තු තිස්සේ මේ ජීවිතයේදීම අපට සසරෙන් මිදෙන්න පුළුවන්. බැරිව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට අහවල් දවසේ අහවල් බණපදයේ අහවල් තැනින් මෙයාට තේරුණා කියලා එතනින් මල්ල දෙන්න පුළුවන් හැකියාව සම්මා සම්බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා අපේ ප්‍රතිපදාව අපිට හිස්සෙන්නේ. ඒ කියන්නේ නොමුහකොළ මනස මොහුකිරීමට මොහුකිරීමුන මනස විමුක්තිය පිණිසත් දෙන්නට තියෙන එක ප්‍රතිපදාව. එනිසා හැම දෙනාම බොහොම වුණාවේ මේ ටික තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධී ඇතිවීම නැතිවීම කියන ටිකත් අපි තේරුම් ගන්නට ඕනේ. පංච උපාදාන ස්කන්ධයේදී රූප උපාදාන ස්කන්ධේ වේදනා උපාදාන ස්කන්ධේ සංඥා උපාදාන ස්කන්ධේ සංකාර උපාදාන ස්කන්ධේ විඤ්ඤාණ උපාදාන ස්කන්ධේ කියන ධර්මතාව පහක් තියෙනවා. ඕවා දැන් අපි සමහර විටක හිතාගෙන ඉන්නේ 1 2 3 4 කියලා මේ පොලිම තියෙන ඒවා වගේ නෑ. මේ පොලිම තියෙන එක නෙමෙයි මේ ධර්මතාව ඕනෝන්ට බෙදිලා යෙදිලා නැවිලා බොහෝම වැඩක් කරනවා. ඒ හින්දා මේච්චර මේ පුද්ගලයේ සත්‍ය කියලා රැවටෙන්න පුළුවන් දී ජීවිතයේ ගොනුල තියෙනවා. එතනදී මේ පංච උපාදාන ස්කන්ධයේ උපස්කන්ධය ගත්තාම චත්තාරෝච මහභූත චතුර්ණංච මහභූතානං උපාදාය රූපං සතර මහ ධාතුව සතර මහ ධාතුන්ගේ උපාදාය රූප කියලා කොටසක් තියෙනවා. අන්න ඒ ටික තේරුනහම තමයි එයා රූප උපාදාන ස්කන්ධය තේරෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ස්පර්ශ ආයතන හයෙන් ප්‍රභේද වෙච්ච වේදනා සංඥා සංකර විඥාන කියන නාම ධර්ම ප්‍රසක්ති ওই ටික තේරුනහම තමයි තේරෙනවා කියලා කියන්නේ. ඔක ඔය පරයයන් ගියත් ඔබලන්ට ගැඹුරින්ද බලන්න. ඔය අර්ථයට එන්න කෙටි ක්‍රමයකින් ගන්න. අර එක ස්වාමීනාථ නමකට බොහෝ ශ්‍රද්ධාවෙන් ඉගෙනගෙන පැවිදි වුණා. පැවිදි වුණාම ඉතින් ධර්මය උගන්වන විනයාචාරින් වහන්සේ කියනවා මෙන්න මේ වක්තික ඉගෙන ගන්න ඕනේ, මේ පිළිවෙත් ටික උගන්වන්න ඕනේ, මේ ටික කටපාඩම් කරන්න ඕනේ, මේ ටික දෙන්න ඕනේ. ඊට පස්සේ ධර්මය උගන්වන ආචාර්යන් වහන්සේ මේ සංගීත පාඩම් කරන්න ඕනේ, මේ වග්ගීය කටපාඩම් දෙන්න ඕනේ, මේ විදිහට කියනවා. ඉතින් මෙහෙම වුණා මෙයාට හැරෙන්නවත් හිතවල හිතනවා නම් ගෙදර එනකොට මොන තරම් පින් කෙරුවද, කුසල් කෙරුවද, මොන තරම් නිදහසේ හිටියද. අනේ මට දැන් හැරෙන්නවත් හිතෙන්නේ බණ පහවනවා කරනවා කියලා ඉගෙන ගන්න එකට ඉතුරු කරනකොට කිසිම දෙයක් කරන්න බෑ. මට මෙච්චර ගුණක් ඉගෙන ගන්න නිවන් දකින්න බෑ, අමාරුයි. මං ගෙදර ගිහලා සිවුරු අරලා පුළුවන් විදියට බණ පහවනා කරගන්නවා කියලා ගෙදර ගිහිල්ලා සිවුරුල යන්න හදනකොට ඉතින් බුදුහාම ළඟට ඇවිත් ගියා. කමන්න මං. පොඩ ගොඩක් කරන්න බෑ, එකක් කරන්න. ඔය එකක් නම මට ගන්න. එනේ හිතරගෙන කිව්වා කියලා ඒක කමටහනක් දුන්නා. නොබෝ දවසකින් රහත් වුණා. දැක්කලු සිල් මෙච්චර ලක් කෝටියක් සංවරය සීල කියලා ප්‍රබේද කරලා දුන්නේ කය වචෙන් දෙක සංවර කරගන්න දැනට නේද? කය වචෙන් දෙක සංවර කරගන්න කියන හිත සංවර කරගන්නවා නේද කියලා එකක් කරනකොට ඔක්කොම උනාට වද දේනවා මේක විස්තර කරලා ගොඩක් තියෙනවාට මේක දැනකිට තියෙන දෙයක් ඒ වගේ නාම ධර්ම ගුඩති රූප ධර්ම ගුඩති නමුත් අන්තිමට ඔක තේරුම් ගන්න මම ඔයාලට කිටි ක්‍රම කිටි පරයයක් දව කරන්න අපි කියමු රූපේ ගන්න ඉස්සලාදී කන්න රූපේ කියන එක අරගත්තාම රූපේ පරමාත්මයේ ස්වභාවයට අපි කියනවා පරමත්ත කියන බෙදල බෙදල නැවත බෙදන්න බැරි නැවත ඔබකට යන්නේ නැති කෙලවරකට ගියාම රූපේ පැවැත්ම ගත්තාම රූපේ කියලා කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ තම ස්වභාවයක් තියෙන්නේ. පඨවි කියන්නේ සද ස්වභාවය, ආපෝ කියලා කියන්නේ ගලන වැකින ගැන ස්වභාවය, තේජෝ කියන්නේ තවන තව දිරන පැසෙන ස්වභාවය, වායෝ කියන්නේ හමන පිටින හැකින ස්වභාවය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දෙනාට පමණ ඔය හතර දෙනාමයි. ඒ කියන්නේ පඨවි ධාතුව පවතින ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නිසා. පඨවි තේජෝ ධාතු, වායෝ ධාතු, ආපෝ ධාතු කියන සංගණා පවතින පඨවි ධාතුව නිසා. පඨවි පඨවි නිසා ආපෝ, ආපෝ නිසා පඨවි. පඨවි නිසා තේජෝ, තේජෝ නිසා පඨවි. වායෝ නිසා පඨවි, පඨවි නිසා වායෝ. එතකොට මේ විදිහට එකක් එකකට, එකක් දෙකකට, එකක් තුනකට, තුනක් එකකට, තුනක් එකක් දෙකකට කියලා මහ භූත හතර ගත්තාම ඒක යටින් මෙයා වල්ලගෙන ඉන්න කෙනෙකුත් නැතුව, උඩින් ඇදගෙන ඉන්න කෙනෙකුත් නැතුව, හතර මේ ධාතු සතර, ධාතු සතරටම එක්කෙනෙක්ව ඇති කරන්න හේතු වෙනවා. පඨවිය හේතු වෙනවා වායුව ඇති කරන්න. වායුව හේතු වෙනවා පඨවිය ඇති කරන්න කියලා ඔබට අන්‍යමයි ප්‍රතික්‍රිය. ඕනෝන්ට උපකාරී මට්ටමක දෙයක් හිතුවාම මේ එකක් වැටෙන්නේ අනිත් එක නිසා, අනිත් එක වැටෙන්නේ අනිත් එක නිසා කිව්වහම දැන් පිටිපස්සෙන් ඉස්සරහින් අල්ලගෙන ඇදගෙන කවුවත් නැහැ. ඒ දෙන්නට දෙන උදව් ඉදින් නේද? එතකොට මේ අතගත්තු මේ අතරට, මේ අතගත්තු මේ අතරට. එතකොට මේ දෙන්නට මෙයා පවතින හේතුව මොකද කියලා හෙවුත් මෙයා කියනවා. මෙයා පවතින හේතුව මොකද කියලා මේ අත පෙන්නන්න වෙනවා. එහෙම නැතුව දැන් මේ අතට පවතින වෙන කොහෙවත් ඇදලා නැහැ. මේ අත පවතින වෙන කොහෙවත් ඇදලා නැහැ. ඒ වගේ සතර මහා ධාතු, සතර මහා ධාතුන්ට උපකාරීව ඔන්න පවතිනවා කියලා දකින්න. හරිද? ඔන්න සතර මහා ධාතු රූපේ. අපි රූපේ කනබුන ආහාරයෙන් හැදෙනවා කියලා කියන්නේ කනබුන ආහාරයෙන් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ජාති රූප කලාප. සතර මහා ධාතුෙන් හැදෙන්නේ. ඒ සතර මහා ධාතු රූප කලාපම් තරතන ගුණාරෙන් හැදෙන්නේ. සතර මහා ධාතු රූප. එතකොට පුනදන් රූපේ රූපයට උපකාර කරගෙන බලන්න. ඊට පස්සේ නාම ධර්ම ටික ගන්න අර එතන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක්ෂන අර අත අපි හේතු කරගත්තා වගේ එකක් පිටින් තියෙන එකක්. සිත උපකාරයි සිත විදිහට සිත විදි උපකාරයි සිතට. දැන් සිත ඇද පවතින දෝ ඇදලා ඉඳෝ ඇදගෙන ඉඳෝ වෙන කෙනෙක් නැහැ සිත විදි නිසායි පවතින. සිත විදි වලට අතීතේ හෝ අනාගතේ හෝ දැන් ආයේ මොකක් කියලා කාරණා නැහැ. සිත නිසායි සිත. සිත නිසායි සිත විදි සිත නිසායි සිත කියලා ධර්මතාව දෙකක් තියෙනවා. එහෙනම්ද ඔන්න දැන් රූපය වුණුන්ට ආහාර සපයගෙන වෙනමත් නාම ධර්ම ටික චිත්තයේ චෛතසිකට වල චෛතසික සිතට වුණුන්ට ආහාර සපයගෙන වෙනවා දෙන්න පවතින පවතින කොට වුණුන්ට උපකාරීව පවතිගෙන පවතින රූපේ එහෙම උපකාරීව පවතින පවතිනේ නාම ධර්ම වලට උපකාර කරලා නාම ධර්ම ටික වුණුන්ට උපකාරීව පවතිමින් රූපේ පැවැත්මට උපකාර කරලා අර අපි කියන්නේ ඔය චක්‍රවර්තය කතා භ්‍රමණේ පරිද්‍රමණේ කියලා එකක් තියෙනවා. දැන් හඳ තමන් තමන් වටා කරකෙනින් පෘථිවි වටා කරකෙන නේද? ඒ තමන් තමන් වටා කරකිනවා වගේ තමයි පටගිය පටගියටම උදව් කරගෙන පෘථිවියටත් කරකිනවා වගේ නාම ධර්ම වලට උදව් කරනවා. නාම ධර්ම ටික නාම ධර්ම වලටම තමන් වටාම කරකිනවා වගේ සිත සිතිවිලි වලට සිතිවිලි සිතට උදව් කරමින්ම රූපයටත් උදව් කරනවා. කිව ධර්මතාවයක් තියෙනවා. තේරෙනවා. එතකොට දැන් කොහොම වුණාම මේ රූපයේ හැදිලා තියෙන්නේ කන්න ආහාරය. මෙතන තියෙන නාම ධර්ම ටික හැදිලා තියෙන්නේ පෙර අවිද්‍යා කර්ම සංහා කියන හේතුව. අවිද්‍යා කර්ම සංහා කියන හේතුව. එතකොට මේ මෙතනදී දැන් රූපයයි නාමයයි කියන දෙන්න එකට එකතු වුණාම දෙන්න නිසා හැදිච්ච රූප ටිකක් තියෙනවා. ඒකට තමයි උපාදාය රූප කියලා කිව්වේ. චත්තාරෝච මහ භූත චතුනච මහ භූතාන උපාදාය රූපන් කිව්වනේ. දැන් මොන ඉස්සෙල්ලා අපි සතර මහා ධාතු රූපේ ගැන කිව්වනේ වෙන වෙනම තියෙනවා. ඊට පස්සේ නාම ධර්මත් වෙන කතා කළානේ. දැන් මේ රූපේ නාමයේ දෙක එකට මොකක්ද තේරෙන්නේ ඉතින් කියන්නේ ඉතින් මේ දෙක එකට එකතු වුණාම තව උපාදාය රූප 24ක් හැදෙනවා. ඒ මහ භූත රූප හතරයි උපාදාය රූප 24යි එකතුලා රූප 28යි කියලා කියනවා. ওই රූප 28 තමයි පංච උපාදාන ස්කන්ධය රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ඔය රූප ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුයෙන් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් ආහාර කියන හේතුයෙන් හැදිලා තියෙන්නේ කියලා දැක්ක දවසටයි රූපයක් දැනගත්තොත් රූපය ඇති වෙන්න හේතුවක් දැනගත්තොත් ඒ හේතුව නැතිනම් රූපයක් නැති වෙනවා කියලා දැනගත්තොත් මෙන්න මේ විදිහටයි රූපේ නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා දැනගත්තු පංච පදස්කන්ධ රූපේ විතරක් දැනගත නැති දර්ශන සිද්ධියටපත් වෙනවා. දර්ශන සිද්ධියටපත් වෙනවා. අද අපි රූපේ විතරක් මම කියන්නම් කියලා මොකද රූපේ පිරිසිදු දැක්ක අනාගාම වලටපත් වෙන උනවා. හරිද? හරි. දැන් අපි මුලින්ම මුලින්ම මතක් කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින් හැදෙන රූපය වෙනම සිද්ධියක් නාම ධර්ම ටික වෙනම සිද්ධියක්. දැන් මේ සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන තමයි වෙන වෙනම වැඩක් කරමින් නාම ධර්ම ටික පවතින. එකේ සතර මහා ධාතු රූපේ වුණු උපකාර කරගෙන නාම ධර්ම වලට උපකාර කළා කිව්වනේ. එයාට මෙහෙట్లా ඉඳ උපකාර කරලා. නාම ධර්ම ටිකත් වුණු උපකාර කරගෙන රූපෙට උපකාර කළා. ඒකෙදි ওই උපාදාය රූප ටික තමයි ඔය ඇහැ රූප කන්න ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මේ කය ඔය තීන්ති පුරුසින්ද ජීතින් ක්‍රමන්ත සියුම් රූප කියලා ඒ ටික ඒකේ මම තේරෙන විදියට උගලන්ට මතක් කළොත් මේ රූපේ ගත්තාම මේ මේසේ ගන්න මෙතන තියෙන සම්පූර්ණ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක් තිබෙනවා. සතර මහා ධාතු රූපයක් විතරයි මේ මේසේ තියෙන්නේ. එයා පඨවි ආපෝට ආපෝ තේජෝට ওই විදිහට උපකාර කරගෙන එයා යාට පවතිනවා. දැන් මේකේ බලන්න මේ මේසේ තියෙන හයිය ස්වභාවය දරගන්නේ දැරි වීම කරන්නේ මොනවද? අපි ගෞතම මේ චිත්තචෛතසික මේ රූපෙට බැසගත්තු සෝපපාති උප්පති නැතුව නෙමෙයි. මේ විඥානේ මේ රූපෙට බැසගත්තු රූපය අසුරු කළොත් මෙන්න මේ රූපේ සම්පූර්ණ අර අපේ මේ ශරීරය උගන්න පුළුවන් මුරුදු වෙනවා. මේ රූපේ නමන්න පුළුවන් වෙනවා. උස්සන්න පුළුවන් වෙනවා. ගෙනියන්න පුළුවන් වෙනවා. එතකොට ඒ මොකද කය ඇසුරු කරගෙන පවතින සිතේ gati වලට මේ කය වෙනස්කම් ඇති වෙනවා. දැන් මේ මේකේ උගන්න බෑ. බැරි වෙලා අපේ සිත මේ රූපෙට දැසගතු මේක උගන්න පුළුවන් වුණොත්. ඒ උගන්න පුළුවන් කමට කියන මොදිදා රූපේ කියලා උගන්න පුළුවන් රූපේ හැදුනේ කොහොමද? ඒක හැදුනේ මහ භූත රූපෙත් උනේ. චිත්තජයසික ටිකත් තෝනේ මේ දෙක මුදව කරගෙන මේ මුදු බව කියන එක උපන්නේ නේද? ඒ වගේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික හැදෙන්න හේතුව තමයි මේ කය ඇසුරු කරගෙන පවතින සිත. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් මේ රූපේ හැදුනහම කය ඇසුරු කරගෙන පවතින සිත නිසා සිතේ තියෙන කර්මජ ගතියට තමයි ඉදිරි යම පිළිබිඹු කරන්න පුළුවන් මේ ප්‍රසාද ගතිය මහ රෝචෙන් පිටේ. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන තියෙන සිතේ තියෙන කර්මජ ගතියටයි මේ සෝත ප්‍රසාදේ කනේ ප්‍රසාද කියන එක ඇදලා තියෙන්නේ. නාසී දිව ශරීරය හැදලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා අපිට වැටෙන්න පුළුවන් විදිහට මේ මහ භූත රූපේ ස්ත්‍රියක් පුරුෂයෙක් විදිහට හදලා තියෙන සිටේ තියෙන ගති ටික නිසා. ඊට පස්සේ මං කියේ මරිච්ච මිනිහක් ඇල්ලුවත් ඔබන්න බෑ කියලා මේ මට සිල්කේ සින්දුන්දුයි කියලා වැටෙන විදිහට මේකට කියන මුදිතා රූපේ කියලා. මේ කය මුදු වෙලා තියෙන්නේ සිතේ තියෙන gati ටිකටයි. ඊට පස්සේ කොන්නෝයේ මේ කයේ ඇසුරු කරගෙන පවතින සිත නිසා ප්‍රකට වෙච්ච හැදිච්ච gati ටික තමයි උපාදාය රූප කියලා කියන්නේ. එතකොට මේ රූපේ ප්‍රධානම අපි නිකමට කිව්වොත් දරුවෙක් ගත්තොත් දරුවා අයිති අම්මට තාත්තට කියලා හවොත් අම්මට විතරයි කිව්වොත් හරිද? හරි. තාත්තට විතරයි කිව්වොත් විතරයි. අම්මා තාත්ත දෙන්න නිසාම කියනවා වගේ මේ උපාදාය රූප කියන්නේ ඇහැ කියන එක කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ තිබුණොත් ඇහැ කියන එකක් හම්බ වෙන්නේ නැහැ. දැන් මරිච්ච මිනිහකට ඇහැ තියෙනද රූප පේනවද? පේන්නේ. කන පුන සතර මහා ධාතු රූපේ තියෙයි හිතන තින්ද තේරෙන්නේ. අන්ධ කෙනෙකුට චිත්තචෛතසික ටික තියෙයි රූප පේනවද? ඇහැ. ඇයි? ඇහැ. එතකොට ඇහත් තෝනේ හිතත් තෝනේ එනම් පේනවා කියන සිද්ධිය වෙන්න නේද? ඒ වගේ යම් කෙනෙක් දැක්කොත් මේ ඇහැ කියන එක කනබුන අම්මා වගේ තමයි, කනබුන ආහාරයෙන් හදපු සතර මහා ධාතු රූපේ අම්මා වගේ. මෙතන තියෙන චිත්තචෛතසික ටික අපච්චි වගේ. මේ චිත්තචෛතසික ටික මහ භූත රූපේ ඇසුරු කරගෙන ඉන්නකොට ඒ හිතේ තියෙන ගති වලට මහ භූත රූපයන්ගේ නිබඳු හැඩයක් හැදුනහම මේ චක්කු ප්‍රසාදය කියලා ඔය රූපෙට කියන්න වෙනවා. මොකද්ද? මෙයා අම්මා නිසායි තාත්තා නිසායි කියනවා වගේ එකක් තමයි අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා කියලා කියන්නේ. අවිද්‍යා, කර්ම, තණ්හාව කියන හේතුන් පැමිණි නාම ධර්ම ටික, කනබුන ආහාරයෙන් හැදුණු රූපය කියන දෙන්නම එකතු වෙලා තමයි ඇහැ කියන එක හැදිලා තියෙන්නේ කියලා යා හොඳට උපාදාය රූපේ දකිනවා. ඇහැ කියන එක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. මොකද්ද ඇහැ කියන එක? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයි කියලා කියන්නේ පෙර නාම ධර්ම ටික නිසා, පෙර අවිද්‍යා කර්ම නිසා මේ නාම ධර්ම ටික ඇතිවෙච්ච හැටි, ආහාර නිසා රූපය ඇතිවෙච්ච හැටි, මේ නාම රූප දෙක නිසා ආයතන ටික හැදිලා තියෙන සලායතන, නාම රූප ටික සලායතන, නාම රූප දෙක නිසා ආයතන හැදුනා කියනකොට ඔය තියෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතුකින්. එතකොට මෙයා දැන් හොඳට දන්නවා රූපය කියලා යමක් තියෙන ඇහැ, කන, දිව, නාසය, ශරීරය මේ ඔක්කොම රූප ටික හොඳට කලින් මම විස්තර කරලා තියෙන්නේ. ඔය සියලු රූප ටික ඔක්කොම බලා ගන්න. මෙන්න මේ රූපේ හොඳට දැක්කහම එයා දන්නවා යම් තාක් යම් තැනක රූප කියලා යමක් තියෙන සතර මහා ධාතු හෝ උපාදාය රූපයි. සතර මහා ධාතු හා උපාදාය රූපයි කියනකොට ශනිකයාට නොවනන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන මහ භූත රූපේ හා මහතු මහ භූත රූපය අතුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා මහ භූතයන් වෙනස්කම් පෙන්නේ හැදුන රූප කියන උත්තරේ එනවා. එතකොට මෙන්න මේ මහ භූත සහ උපාදායන්ගේ රූපයි කියන ටික හොඳට දැක්කාම ඇහැ කියන එක තමන් හෝ තමන්ගේ හෝ තමන්ගේ ආත්මය කියන දෘෂ්ටියට හිටින්නේ. ඇයි? ඇහැ කියන එක අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතුන්ගෙන් හැදුනේ කියන නෝන තියෙන්නේ. ඒ නිසා කන, දිව, නාසය, ශරීරය කියන මේ ප්‍රසාද ටිකත් ඒ ප්‍රසාදයන්ගෙන් හදලා පෙන්වන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර රූප ටික. දැන් ඔය බාහිර රූප ටිකට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතුන්ම තමයි කියන්න වෙන්නේ. දැන් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතුෙන්නේ. එතකොට ඇහැට පෙනෙන මේ වර්ණ සතහන් තියෙන රූප, කනට ඇහෙන ශබ්ද ඕවා පෙන්වන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරය. ඒ කියන්නේ එතකොට මේකව හැදලා තියෙන අවිද්‍යා කර්මයක්ද? මොකක් කියන්නේ මේ එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි බාහිර අපිට මෙහෙම රූපයක් දෙනකොට මම හැමදාම කියන්නේ බාහිර මෙහෙම රූපයක් හදලා පෙන්වන්න පුළුවන්කම තියෙන ඇහි. අපි මෙහෙම කිව්වොත් යකඩෙන් හදපු යකඩ පූරු ටික, කොයි වීදුරු කෑනල, කොයි ඕවා ඇන ටික, කොයි දාලා කණ්ණාඩියක් හදලා රතු පාට කොලයක් කලවලා දැන් ඇහැට කණ්ණාඩියක් දාගෙන බාහිරේ බලුවම රතු පාටයි. ඊට පස්සේ දැන් බාහිර රූපේ රතු පාටට පේන්න, බාහිර රතු පාට රූපේ ඇති වෙන්න තියෙන හේතුව මොකද්ද කියලා අහුවොත් මොකද කියන්නේ? කන්නාඩි හැදිච්ච හේතු ටික මිසක කියන්න වෙන්නේ වෙන හේතුව තියෙද කියන්නේ? ඇයි? ඉහි රත් පාට කරලා පෙන්නේ මෙහි තියෙන එක නේද? එතකොට මේ කණ්ණාඩි හැදිච්ච හේතු ටිකම නෙමෙයිද කියන්න වෙන්නේ? බාහිර රූප රතු පාට වෙලා තියෙන රතු පාට රූප කියන්නේ හේතුව මොකද්ද කියලා හෙව්වොත් කියන්න වෙන්නේ කණ්ණාඩි. ඒ වගේ මෙහෙම වර්ණ සතහනක් හදලා පෙන්වනකොට ඔහි වර්ණ සතහනක් හදලා පෙන්වනවා කියන හේතු ටික කියන්න වෙන්නේ මේ ඇහැට මිසක. ඇහෙන් නම් හදලා තියෙන්නේ, ඇහැ හදලා තියෙන්නේ මහ භූතයි චිත්තචෛතසික ටිකයි දෙකම එකතු වෙලා අවිද්‍යා කර්ම සම්මා ආහාරයෙන් නම් ඇහැ හදලා තියෙන්නේ. ඒ ඇහෙන් නම් මෙහෙම රූපයක් හදලා පෙන්වනවා. දැන් මේ රූපිට කියන්න වෙන්නේ මොකද්ද? අවිද්‍යා කර්ම සංආහාරයෙන් හැදිලා කියනවා මිසක ওই රූපෙට ආයේ බාහිරින් පෙන්වන්න බෑ. ඒකයි අපිට හම් වෙන රූපේ බාහිර තිබුණ එකක් නම් ඒකට ප්‍රත්‍ය පෙන්වන්න පුළුවන්. පටිඝ භූතීද වායු කියලා හරි පෙන්වන්න පුළුවන්. අවකාශය හරි කියලා පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම පෙන්වන්න නැතුව పంచ ఉపాదానස්කන්ධේ රූප ఉపాదానස්කන්ධේ අවිද්‍යා කර්ම තමා ආහාරයෙන් කියුවාම ඇහත් ඇයිති රූපයත් ඇයිති කනත් ඇයිති සබ්දයත් ඇයිති නේද? එතකොට මේ රූප සද්ද වලටත් අවිද්‍යා කර්ම තමා ආහාරයෙන් කියන්නේ මොකද්ද? ඒව පෙන්වන්න ඒව හදපු ආයතනේ ප්‍රත්‍යචික කියන්න වෙනවා මිසක ඒ හින්දා කියන්නේ දකින්න පෙර තිබ්බත් මේ දැක්කන් පස්සේ තියෙනත් මේ අවස්ථාවට එහෙම උපදවාගෙන බලන්නේ කියන දර්ශනේ එන්නේ ඉබේමයි. මේ විදිහට දකින්න කොටයි යම් කිංචි සම්මුතිය ධම්ම සම්පත නිරෝධකම්. එහේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්ත රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්ත කියන එක දකින්න ගියාම එයාට දකින්න වෙන්නේ මොකද්ද? එහේ රූප හදලා පෙන්වනවා කියන සිද්ධියක් හින්දා එතකොට ඉබේමයි යම් කිංචි සමුදේ ධම්ම සම්බන්ධ නිරුද්ධම කියන දර්ශනයේ මේ පච්චපාදන ස්කන්ධය රූපපාදන ස්කන්ධය ඇත්ත ඇටියට දකින්න ගියාම යම් කිංචි සමුදේ ධම්ම සම්බන්ධ නිරුද්ධම කියන දර්ශනේ ඉබේම මත වෙනවා. මේ ස්වභාවයෙන්ම මේ දේශනාව ටික ගැඹුරුයි. ඉතින් මට ලියන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි මම ලියන්නේ. මොකද ඍද්ධක ගැඹුර අඩි 20ක් නම් කඹ කෑල්ල අඩි 18යි නම් ඉතුරු අඩි දෙක විඳ උස්සන්න පුළුවන්ද? එහෙනම් මොන ක්‍රමයකට හරි ආ වතුර ගන්න එක ටිකක් ප්‍රමාද කළා වතුර ගන්න බෑනේ. උත්සාහය පොඩක නතර කළා තව අඩි කෑල්ලක ලනු කෑල්ල කොහෙකට ගහලා වතුර ගත්තොත් මිසක විඳ උස්සන්න බෑ. ඒ වගේ ධර්මයේ ලිහිල් කළා අර්ථය ලියන්න පුළුවන් එක්තරා මට්ටමක් තියෙනවා. කිව්වහම ඒක පේන්නේ නැත්නම් ඒකනේ කඹේ දික මදි. එහෙනම් ඉතින් කොහොම හරි බලනවා කියන උත්සාහයෙන් කියලා කඹ කැල්ලක් යට ගන්නවා. තව වගේ ඊට පස්සේ තමයි සීල සමාධි දෙක පුරලා නීවරණ ධර්ම අඩු කරලා කඹේ දික කරගන්න වෙන්නේ. ඒ වගේ එහෙම නැතිනම් මේකේ අර්ථය දෙහෙලා අපිට තේරෙන මට්ටමටම මේකේ අර්ථය දෙහෙන්නේ කියන්නේ ඉබේම බලන්නකො. ඒ දර්ශනයක් මෝඩ දර්ශනයක් වෙන්නේ නැද්ද කියලා. හරි. අපි මෝඩයි නම් අපිට තේරෙන මට්ටමට මේක ලැහැන්න පුළුවන් නම් ඒත් ඒකත් ඇවිල්ලා නේ මට්ටමට. නේද? අපි 60 km 100ක වේගයෙන් වාහනයක යනවා නම් ඊගා වාහනෙත් අපි එක සමානව යනවා නම් ඒත් ඒ විදිහට ඇවිල්ලා ඒ විදිහට යන්නේ. ඒ හින්දා ධර්මයේ අපිට තේරුණාට මේක අනුමානට දැනගන්න එතනකින් අපිට තේරෙන්නේ වැඩක් නැහැ කියන එක ගන්න එපා. අපිට ඊට පස්සේ තමයි ඒ හින්දා තමයි ඊට පස්සේ ප්‍රතිපදාව කියන එක තියෙන්නේ. එතකොට ඇහැ වගේම බාහිර රූපත් අවිද්‍යා කර්ම සන්නා ආරකේ හේතුන් පරවන්නේ මේ කියන හේතු නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ භවයක් පමණ ශරීරය තුලින් ලෝකේම පනවන කියලා කිව්වා. ලෝකේ කියනකොට ඇහැයි හිතයි විතරක් නෙමෙයිනේ, රූපත්යි තියෙන්නේ. ලෝකේ කියනකොට කනයි ශබ්දයි විතරක් නෙමෙයිනේ, කනයි විඥානයයි විතරක් නෙමෙයිනේ, ශබ්දයයි තියෙන්නේ. ලෝකේම භවයක් පමණ ශරීරයෙන් පරවනවා කිව්වම Taman තුලින් පරවනවා කිව්වම ගොඩාක් දෙනෙක් ඇහැ තමන් තුළ විස්තර කරයි, හිත තමන් තුළ විස්තර කරයි, රූප ආයතනේ තමන් තුළින් පෙන්වනවා කියන එක බෑ. හැබැයි එතනම යෝනි. එතන ඒ දර්ශනයටයි ඉතුරු වෙන්නේ නැත්තේ. මොකද ඇහැ දැන් අපිට වෙන්නේ රූප බාහිර තියෙනවා. අපි ගව තියෙන ඇහින් තියෙන හිතින් තියෙන රූපේ බලනවා. කිනතර කිලිකිලී සීදිලා තියෙනවා. නමුත් අර්ථය තේරුම් ගත්තොත් අපි අනිත් පැත්තේ යන්න තියෙන අපිට. ඒක අර්ථය තේරුම් ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ ඔය කෙලේ. තියෙන හැකින් තියෙන හිතකින් අපි ගාව තියෙන එකකින් බාහිර තියෙන එකක් බැලුවා කියන එක නෙමෙයි ඇත්ත කියන එක. ලෝකේම බබයක් වුණ ශරීරයෙන් පනවන කියන කාරණාවකදී ලෝකේ කිව්වහම ඇහැ ලෝකේ, රූපේ ලෝකේ, චක්කු විඥාන ලෝකේ, කන ලෝකේ, ශබ්ද ලෝකේ, සෝත විඥාන ලෝකේ කියලා. එහෙනම් මේ ඔක්කොම බබයක් වුණ ශරීරයෙන් පනවන කියන එකට දෙන්නේ මොකද්ද? චිත්තචෛතසික ටික නිසායි. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසායි ඇහැදලා තියෙන්නේ. ඒ ඇහැ නිසායි රූප උපදලා පෙන්නන. කියනකොට රූපයයි තිකරුවත් ඇහැයි තිකරුවම තමයි. ඇහැයි තිකරුවටම තමයි රූපයයි තිකරුවයි තියෙන්නේ. එතකොට එහෙම ගත්තාම සම්පූර්ණම එහෙම ඉතුරු වෙන්නේ දර්ශනය. සද්දයත් එහෙමයි. ගන්ධයත් එහෙමයි. රසයත් එහෙමයි. ස්පර්ශයත් එහෙමයි. බාහිර ආයතන ටිකයි ආධ්‍යාත්මික ආයතන ටිකයි. ඊට පස්සේ ඒ ආධ්‍යාත්මික බාහිර ආයතන ටික ඇසුරු කරගෙන පවතින සවිඥාන කයේ තියෙන කය අනුගෙතිච්ච සිවුම් ඉතිංද්‍රිය පුරුසින්ද්‍රිය කියන රූප ටිකයි කියන රූප ටිකම දැක්කහම එයාට එනවා රූපය කියන එක චත්තාරෝච මහ භූත චතුනංච මහ භූතන උපාදාය රූපං කියන නමක් වෙනවා. ඒ රූපය ගැන ඇත්ත දැකීමත් එක්කම දකින්නකොටම රූප සම්පේතන තියෙනවා එයාට. එයා දන්නවා රූපය පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන් කරන චිත්තචෛතසික ටිකත් සතර මහා ධාතු කනගුණ ආහාරයෙන් හදන සතර මහා ධාතු රූපයක් කියන දෙන්නම නිසායි එයා කන දිවනාසය ශරීරය කියන ටික තියෙනවා. දැක්කා. කොහොමද දැන් සක්කායේ ඇත්ත ඇටි දැක්කා රූපේ පිළිබඳව ඇත්ත ඇටි දැක්කා. දකිනකොට එයා දැක්කා ඉබේම යට නෝනන පුබ්බන්ති ඥාණයට කියන සක්කාය සමුදේට නුවණ එනවා අතීත අනාගත වර්තමාන කියන තුන් කාර්යය. දැන් දැක්කේ ආහාරපත්තෙන් විතර මේ චිත්තචෛතසික ටික නිසා රූපයටත් චිත්තචෛතසික ටික රූපයට උදව් වුණා. රූපේ චිත්තචෛතසික ටිකට උදව් වුණා. ඇහැකන දිවනාසය ශරීරයේ ඇදලා තියෙනවා කියලා වර්තමානයෙන් දැක්කහම අතීතයේ ඇහක් තිබුණා නම් අතීතයේ ඇහද නාබිනන්දති. අභිනන්දනය කරන්නේ අතීතයේ මගේ ඇහ කියන තැනකින් කෙනෙක්ගේ පුද්ගලයේ සත්‍යයේ කියන තැනකින් දකින්නේ අතීතයේ යම් රූපයක් තිබුණා නම් ඒ රූපයක් නම් හැදිලා තියෙන්නේ මහ භූත සහ චිත්තචෛතසිකින් ධර්මතා දෙන්න නිසා මේ උපාදාය රූප ටික හැදිලා තියෙන්නේ කියන නුවණ එනවා. එදා ඒ රූපය පිරිසිදු නොදන්නාකම නිසා රූපය අවිද්‍යා කර්ම කන්න ආහාරයෙන් නැත්තම් සතර මහා ධාතුව චිත්තචෛතසික ටික දෙන්නම නිසා මේ රූපය හැදිලා නේද කියන එක නොදන්නාකම නොදකිනකම නිසා රූපය මම නැත්තම් ඇහැ එහෙම හැදුණා කියලා නොදන්නාකම නිසා ඇහැ මම ඇහැ මගේ ආත්මය කියන කෙලෙසියක් ඇති වුණා නම් ඇත්ත ඇහැට නොදන්නාකම නිසා ඇහැ මම මගේ ආත්මය කියලා හිතලා ඒ ඇහැ කෙරෙහි යම් චන්දරාගයක් ඇති වුණා නම් උපදින අවිද්‍යා කර්ම තණ්හාවයි. ඒකේ හේතු වුණා මේ චිත්තචෛතසික ටික සතර මහා ධාතු රූපයකට බැසගෙන නැවත මේ වගේ චක්කු ප්‍රසාදයක් හදන්න කියලා එයා ඇහැද නැති අද දක්වනවා. අද මේ තියෙන ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. අද මේ ඇහැ මහ භූත රූපය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටිකේ gati ticket එකයි මේ ප්‍රසාද ටික හිතේ හිතේ තියෙන්නේ. ඇහැ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියන එක නොදැක්කොත් අද උගුල්ලෝ උගල දෙන්න ඇහැ මම ඇහැ මගේ ආත්මය කියන එකේ මේ ඇහැ නැති වෙනකොට ඔය කෙලෙස් එක මොකද කරන්නේ ආයෙත් මේ චිත්තචෛතසික ටික නැවත මහ භූත රූපයකට වැස ගන්නවා වැස ගත්තාම ඒ හිතේ ඇහැ හැදෙන්න ඇහැට තියෙන කැමැත්ත එකතියට ආයෙත් මහ භූත රූපේ චක්කු ප්‍රසාදේ පිටයි හැදේ ආයත ආයතනේ හැදේ එතකොට ආයත ඇහැ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදෙනවා එදාට ඇහි ඇත්ත හිතේ දැක්කලා කියනහම ඇහැ මම ඇහැ මගේ ආත්මය කියන හැඟීම ඇති වෙයි ආහාරයෙන් හැදුණා ඇහැ නිරුද්ධ වෙයි කෙලෙසිය නිසා නැවත ඇහැ හදාගන්න මේක කෙරවලක් ඔය ඇහැ කිව්වා වගේම කන නාසය දිව ශරීරය කියන ටිකේ ඇත්තවක එක නොදකිනකොට ඔය මම කියන අදහස ඇති වෙලා ඔබ තමයි කෙලෙස් එතකොට එයා දන්නවා රූපේ කියන එකක් දන්නවා රූපේ ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා පටිච්චසම්පද ධර්මතාවය දන්නවා ඊට පස්සේ රූප නිරෝධය දන්නවා මොකක්ද අතීතයේදී ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා කියන චිත්තචෛතසික ටික නිසායි චිත්තචෛතසික ටික නෙවෙයි රූපය නිසායි ඇහැ දුන්නේ කියලා අතීතයේ දැක්කනම් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු රූපයක් ඇහැ කියලා දැක්කනම් ඒ රූපෙද මෙන්න මෙහෙමයි චක්කු ප්‍රසාදේ ඒ ප්‍රසාදේ හැටි මෙහෙමයි මෙන්න මේ විදියයි ප්‍රසාදේ ඒ ප්‍රසාදේද මහ භූත කය අසුර කරගෙන පවතින හිත නිසා ඒ ප්‍රසාද ගතිය හැදලා තියෙන්නේ ඒ හින්දා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ කියලා අතීතයේදී දැක්කනම් මම මගේ ආත්මය කියන කිලේසෙම එහෙම වුණා නම් මේ චිත්තචෛතසික ටික මහ භූත රූපයකට වැසගෙන අද මේ වගේ ප්‍රසාදයක් හදන්නේ නැහැ නේද කියලා දකින්න. රූප නිරෝධය දකින්න. අද මේ චිත්තචෛතසික ටික මහ භූත රූපය අසුර කරගෙන ඉන්නකොට මහ අම්මයි තාත්තයි දෙන්නම නිසා වගේ අම්මා වගේ රූපේ තාත්තා වගේ චිත්තචෛතසික ටික මහ භූත රූපේ චිත්තචෛතසික ටිකේ තියෙන ගතියෙන් හැඩ වෙලා මේ ප්‍රසාදය ඇදුනා නම් අද මේ ප්‍රසාදය අයිති අවිද්‍යාව නැමති පියාට තණ්හාව නැමති මවට කියන දෙන්නටයි අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ කියලා දැකලා මේ ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මයයි කියන කෙලෙසි අයින් නොකළොත් මේ ආහාරයෙන් හැදෙන ආහාර නිරුද්ධ නිරුද්ධ වෙයි මේ කෙලෙසේ නැවත සතර මහා ධාතු රූපයකට බැසගෙන ඒ සිතේ ඇහැ කියන ගතියට ඒ සිතේ තියෙන ගතියට මහ භූත රූපේ ප්‍රසාද ටික පිටුන නැවත හැදෙයි මේ අද දැක්කොත් ඇහැ නිරුද්ධ වෙනවා කියන එක දැන් නිරෝධය දකිනවා අද ඇත්ත ඇති හැටි මේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන නෝනින් දැක්කොත් නැවත මේ සිත රූපයකට බැසගෙන සිතේ තියෙන ගති වලට මේ ප්‍රසාද ටික හදලා ඇහැ හදන එක හිතින්නේ නෑ නේද කියලා දකිනවා රූප නිරෝධයක දකිනවා රූපේ නිරෝධය ඇහැ නිරෝධය මම පැනවි සියලුම රූප වල ඔයම එකම සිද්ධිය රූපය දැකලා රූප සමුදය දකිනවා තුන් කාලෙන්න පටිච්චසමුප්පාදය එතකොට පේනවා රූප නිරෝධය දකිනවා තුන් කාලෙන්න රූපේ නිරුද්ධ වුණා කියලා රූපේ කියන්නේ මොකදම දුක රූපේ ඇතිතා ඇහැ ඇතිතා ඇහැවිල ගන්නාලා දිජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාසයෙන් ඇවිල ගත්තා ඇහැ උපන්න කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස උපන්න කියන්නේ ඇහි සමුදය කියන දුකේ සමුදය ඇහි නිරෝධය කියන දුකේ නිරෝධය එතකොට මේ චතුරාර්ය සත්‍ය වෙන නමකින් මම කියන්නේ මම කියන්නේ මේ දර්ශනය ඇතුළේ එක එක පරියායන්ගෙන් තියෙයි ඊට පස්සේ එයා දකිනවා එහෙනම් උත්තරයක් කරනවා මොකක්ද ඇහැ කියන එක පිළිසිඳ දැක්ක යුතුයි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මයන්ගෙන් හැදිච්ච ඇහැ කියන එක ප්‍රසාදයක් උපයක් එක් මහ භූත කය ඇසුරු කරගෙන පෞචන චිත්තචෛතසික ටික නිසා මහ භූතයේ චිත්තචෛතසික ටිකයි නිසා හැදිච්ච එකක් ඇහැ කියලා කියන්නේ කියලා දත යුතුයි. එහෙම ඇහැ පිරිසිඳ දැකලා ඇහැ පිරිසිඳ නොදැක්ක නිසා මම මගේ කියන කෙලෙසිය නිසායි ඇහැ ඇදුනේ කියලා සමුදියේ දන්න නිසා අර විදිහට ඇහැ පිරිසිඳ දැකලා මම මගේ කියන කෙලෙසිය නැතිකොළු ඇහි ඉදීම නැති කරන්න පුළුවන් වෙනව නේද කියලා දකින නිසා නිරෝධය දකින නිසා මාර්ගයේ උත්තරයක් වෙනව මොකද්ද? එහෙනම් මේ රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත් එකක් කියලා රූප උපාදාන ස්කන්ධය කියන්නේ මෙන්න මේකටයි. ඒක හැදුනේ අවිද්‍යා කර්ම තණ්හා වෙනුයි කියන එක පිළිසිඳ දැක්ක යුතුයි කියන උත්තරයක් ආවා. ඒ සඳහා මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා උත්තරයක් ආවා. සීලයක පිළිටලා සමතකම තහනකින් හිත වඩමින් මෙන්න මේ ඇහැ නිතරම මෙනෙහි කොට ඇහැ ප්‍රතිවිචාර කොට යුතුයි. නැත්තම් රූපේ නුවණින් බැලිය යුතුයි. ඉති රූපං ඉති රූප සම්බේ ඉති රූප සත්තං මොකද බැලිය යුතුයි කියලා උත්තරයක් ආවා. ඔන්න දැන් චතුරාර්ය සත්‍ය අහලා දැනගන්න පුළුවන් වෙනවා. ඔගොල්ලෝ හරියටම සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා ගියොත් ඔගලන්ට ඒකෙන් පංච උපාදාන ස්කන්ධය එක ස්කන්ධයෙන් දෙක දිනුටිකම දුරු වෙනවා. දර්ශනේ සිද්ධියට එනවා. ස්කන්ධ රූපය රූපය තියෙම නැතිව නැති කරන මගක් දක්වා දර්ශනේ සිද්ධියට එන්න පුළුවන්. වේදනාව වේදනාව ඇතිවීම නැතිවීම නැති කරන මගක්, සංඥාව 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 ඇතිවීම නැතිවීම නැති කරන මගක්, සංකාර විඤ්ඤාණ වෙන වෙනමක් පුළුවන් පහමක් තමයි කරන්නේ. මොකද වචන ටිකක් විතරයි තියෙන. ඊට පස්සේ ඔන්නෝය රූපය කියන එකත් රූපය ඇති වෙන හැටි නැති වෙන හැටි නැති කරන මගත් මෙහෙමයි කියලා දැනගත්තාම සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙන වෙන මොකක් හින්ද නෙමෙයි. එයා රූපයෙන් අත්තෝ සමනපස්සති කියන එක නෑ. රූපය ආත්ම වශයෙන් දකිනවා කියන එකක් නෑ. රූපය දැක්ක රූප හැදුනේ සතර මහා ධාතුසා ඒ සතර මහා ධාතු රූපය අසල කරගෙන පස්සේ චිත්තචෛසික ටික නිසායි රූපය හැදුනේ කියලා දැක්කනේ. රූපේ කියන එක දැක්ක ඇහැ කන දිවනාසය නැත්තම් මහා සතර මහා ධාතුවේ සතර මහා ධාතුන් උපාදාය රූප ටිකයි රූප කිව්වේ කියලා රූපයක් දැක්කා. රූපය ඇතුළේ තියෙන හැටි දැකපු හින්දා එයා රූපේ ආත්ම වශයෙන් ගන්නෙත් නැහැ. රූපය අසල කරගෙන පවතින ආත්මය දැකන්නේ නැහැ. මොකද එතන තියෙන චිත්තචෛසික ටික දැක්ක සිත සිතුවිලි වලට සිතුවිලි සිතට උපකාර කරන බව දැන ධර්මතාවයක් නිසා කාය රූපේ ජීවත් කරන ආත්මයක් නැහැ කියලා දැක්කා. එනිසා රූපය ඇතුළු කරගෙන පොතේ හිතක් දකින්නේ නාම ධර්ම ටිකක් දැක්ක සිත සිතුවිලි වලට සිතුවිලි සිතට කියලා දැක්කම හින්දා නාම ධර්ම ටිකේ දික්තියකුත් නැහැ. රූපය දැක්කම හින්දා නාම ධර්ම ඇතුළු කරගෙන පවතින ආත්මයක් තියෙනවා කියලා නාම ධර්මයෙන් බැහැරගෙන දකින්නේ නැහැ. එතකොට මෙයාට සක්කාය දිට්ඨිය කියන ධර්මතාවය තුරතම සත්‍ය ඥානය ලැබෙනවා. සත්‍ය ඥානයේදී ධර්මතා හතරක් ඔයගලන්ට ලැබෙනවා. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි හම්බ වෙනෝනේ. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි හම්බ වෙනකොට ඒක හම්බ වෙනෝනේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක. තේරුණාද? වර්තමාන ඇහැ හැදෙන්න හේතුව මොන විදිහට සම්බවෙන්න ඕනේ? සම්බවෙන්නේ මහ භූත රූපේ උදව්වයි, මහ භූත රූපය අතුරු කරගෙන පස්සේ චිත්තචෛතසික ටිකේ උදව්වයි, දෙකම නිසා හැදිච්ච රූපයක් තමයි උපාදාය රූප කියන්නේ කියන උත්තරේ වුණා. ඇහැ කියන්නේ යමක් පෙන්වන ප්‍රසාද ගතියට උපයත. ඒ චක්කු ප්‍රසාදයේ හැදුනේ කොහොමද? අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් පැමිණේ නාම ධර්ම ටිකත් කනගුණ ආහාරයෙන් ඇතුළු මහ භූත රූපය කියලා දෙන්න නිසයි කියලා දැක්ක වුණ රූපේ දැක්ක වර්තමානයේ. රූප සමුදයේට දැන් ඔන්න එක සත්‍ය ඥානයට යයි. රූප සමුදයේට පෙන්වනවා මොකද්ද? අතීතයේදී මේ විදිහටම ඇත්තක් කියන තැනක ඕක නොදන්නාකම නිසා ඇහැ මම මගේ කියන කෙලෙසියක් ඇති වුණා නම් ඒ කෙලෙස හේතු වුණා නේද අද මේ ඇහැ හදන්න අද ඇත්තම දැක්කොත් මේ ඇත්තම දැක්කොත් ඇහැ මම මගේ කියන කෙලෙසියක් ඇති වුණා ඒ කෙලෙස හේතු වුණා නේද අනාගතයට ඇති වෙන්නේ කියලා රූප සමුදියේ වර්තමානයෙන් පටන් අරගෙන දෙපැත්තට බෙදලා යනවා දැන් සමුදියේ සත්‍ය සත්‍ය ඥානයි අර දුක්ඛ සත්‍ය සත්‍ය ඥානයි මේ සමුදියේ සත්‍ය සත්‍ය තේරෙන්නේ හරි ඊට පස්සේ යාට නෝනක් වෙනවා අද ඇහැ මහ භූත රූපයක් ඇසුරු කරගෙන මහ භූත රූපය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකක් නිසා හැදුණු ප්‍රසාද ගතියට ඇහැ කන දිව නාසය ශරීරය කියලා කියන්නේ මේ රූප ටික කියන්නේ මහ භූත සහ උපාදාය රූප කියන්නේ අවිද්‍යා කර්ම සංහා ආහාරයෙන් හටගත්තේ කියලා දකින්න. පටිණ කොට යා ගන්නවා මේ දැක්ම පෙර තිබුණා නම් මේ විදිහටම මේ රූපයේ පිරිසිදු දැකීම පෙර තිබුණා නම් මේ රූපය නැත්තම් ඇහැ මම මගේ ආත්මය කියන කෙලෙසේ එහෙම නැහැ. එහෙම වුණා නම් අද මේ ආයතන ටික හදන්නේ නැහැ නේද කියලා නිරෝධයෙන් දකිනවා. අද මේ ඇහැ කන දිව නාසය ශරීරය අවිද්‍යා කර්ම සංහා ආහාරෙන් හටගත්තේ නැත්තම් මේ නාම රූප ටික පිරිසිදු දැක්කොත් රූපේ පිරිසිදු දැක්කොත් රූපේ මම හේතන් මම ඒසොහමස්මෙන් නිමෙසෝ අත්තාති මම මගේ ආත්මය කියන කෙලෙසේ අද නැති වෙනවා. නැති වුණොත් මත්තේ මේ නාම ධර්ම රූපයකට බැසගෙන මහ භූත රූපයකට බැසගෙන මහ භූත රූපයන්ගේ මේ ප්‍රසාද ටික හදන්නේ නැහැ නේද ආයතන ටික ආයේ හදන්නේ නැහැ නේද කියලා සලායත නිරෝධිය දකින්න. රූප නිරෝධිය සලායත නිරෝධිය මහ භූත නිරෝධිය දකින්න. ඔය නිරෝධිය සත්‍ය ඥානය. වර්තමානයේ පටන් ගන්න දෙකතර බෙදලා ගිහින්. නිරෝධි සත්‍යය. එහෙනම් උත්තරේ නෝ මොකද්ද? එහෙනම් මේ රූපයේ පිරිසිඳ දැකලා සමුති දුරුකල නිරෝධය සාක්ෂාත් කිරීමට මෙන්න මේ විදිහට රූපය ගැන බලන්න ඕනේ නෝයි. එහෙම බලන එකට උපකාර පිණිස දකින්න උපකාර මෙන්න මේතර දකින්න ඕනේ. පංචපාදස්කන්ධය ඇතිවීම නැතිවීම හොඳට දකින්න ඕනේ එහෙනම් කියලා උත්තරේ ආවා. එහෙම දකින්න උපකාර පිණිස නීවරණ ධර්ම දුරු කරගන්න ඕනේ එකට ඉච්ඡ සමාධි කට යුතුයි. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාරී පිණිස කය වචන දෙක සංවර කරගන්න ඕනේ ඒකට සීලය පිහිටිය යුතුයි. සීලයක පිහිටලා නීවරණ ධර්ම දුරු කරගන්නද කමතහනක හිත වඩමින් මේ පංච උපාදාන ස්කන්ධය තෙහි උදියතේ දැනිය යුතුයි නේද? මොකද උත්තරය පංච උපාදාන ස්කන්ධය දැකලා ඒක ඇතිවෙන නැතිවෙන දැක්කම මම කෙනෙක්ද තියෙනවා කියලා දුක ඇති කරන හේතු නැතිවෙනවා කියලා. එහෙනම් පංච උපාදාන ස්කන්ධය තෙහි උදියතේ දැනිය යුතුයි නේද කියන මොනක් කියන සීල සමාධි ප්‍රඥා. ඒකද කරන්නේ මෙහෙමයි කියලා ඉගෙන ගන්න. සීලය පුරන්නේ මෙහෙමයි, සමාධිය වඩන්නේ මෙහෙමයි, විදර්ශනා කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ඉගෙන ගන්න. දැන් මාර්ග සත්‍ය සත්‍ය ඥාන. මාර්ග ඥානේ සත්‍ය ඥානය කියනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, සත්‍ය ඥානය කියනකොට කල්යාණ මිත්‍යස්ස, සද්ධර්ම ශ්‍රෝණය කියන දෙකක් ඔයගලන්ට ලැබිලා තියෙනවා. හරිද? සත්‍යයන් සෝතාපට්ටි අංගයන්ගෙන් දෙකක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ එහෙනම් දුක පිරිසිඳ දකින්න නැත්නම් පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැකලා පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැක්ක යුතුයි. සමුදය ප්‍රහාණය කොට යුතුයි. එකේ එහෙම පිළිසින් දැකලා එහෙම පිළිසින් දැකලා එහෙම මම කියන එක එහෙනම් දෙවිය යුතුයි. කහන් දැකලා යුතුයි. ඇහි තියෙන ඇහි නැතිවීම මතු එහෙක නූපදීම තේ විදිහට සාක්ෂාත් කරගත යුතුයි. ඒ සඳහා මෙහෙම කරන්න ඕනේ කියලා ඕගොල්ලන්ට නුවණක් වෙනවා පුත්‍රික. ඒ නුවණින් ඔයගොල්ලෝ භවනා කරනවා කියන්නේ ඔයගොල්ලන්ගේ සුත්ති ඥානය මොහුකුරා සත්‍ය ඥානය මොහුකුරා ගිය එකේ ප්‍රතිඵලය තමයි ඔයගොල්ලෝ භවනා කරනවා කියලා කියන්නේ. භවනා කරන කෙනා සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයගොල්ලෝ භවනා කරන්නේ බුදුහාමුදුරුවෝ කිව්වට හෝ මම කිව්වට හෝ තව කවුරු හරි කිව්වට. ඔයගොල්ලෝ සත්‍ය දැකලා කරන එක නෙවෙයි. එතකොට පිටි ඉස්තරම් පිටිපස්සෙන් ඉඳලා තල්ලු කරන්න අදින්න ඕනේ. ඒත් වඩා ඕගොල්ලෝ භවනා කරන රහත් වෙන්නේ මම. ඇයි? ඥාන දර්ශන කියන මංගාව මම කියන ආනාපාන සතිය වඩන. බුදු ගුණ වඩන, රසුගේ වඩන, මරණය වඩන්න කියලා මම කියන මේක කරන්නේ මොකටද? මම දුක දැකලා මම ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද කියලා දැකලා රූපය ඇතිවෙච්ච හැටි දැකලා රූපය නැති වෙන හැටි දැකලා රූපය නැති කරන ප්‍රතිපදාව ගැන ඥාන දර්ශනේ මංගාව හොඳට තියාගන්න. ඒ ඥාන දර්ශනේ ඇති කරගන්න අවශ්‍ය චිත්ත සමතයකුත් ඕනේ, සීලයකුත් ඕනේ කියන එකත් තියාගෙන ඒකෙන් මුකුත් ඔයගලට උගන්නත් එක කොටසක් මම කියලා දෙන හොඳට බුදු ගුණ වඩන්න ආනාපාන සතිය වඩන්න. දැන් බලන්න කොච්චර ප්‍රදේශයක් අඩුද කියලා. පෙරණුනම් තමයි අගෙන් දෝනකට ආවනම් කිරි දෙවුනනම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? මංගව සම්පූර්ණ චතුරාර්ය සත්‍ය තියෙන ඥාන දර්ශනේ තියෙන්නේ පිළියෙට හරක් බලනවා වගේ වැඩක් තමයි මේ ඔයගොල්ලෝ කරන්නේ. එතකොට ඔගොල්ලන්ටත් එහෙම එකක් ඕනේ. හාමුදුරනේ භාවනාව කියලා දෙන්නේ කිව්ව මාත් භාවනාව කියලා දුන්නා කෙටියෙන් අතර වුණා වැඩේ. හරි මොකක්ද ඕනේ? කැමති දේ තෝරලා ගන්න ඕන. බුදු ගුණ භාවනාවද, අසුභයේද, මරණයේද, මෛත්‍රියේද ඒකත් කියලා දුන්නා. ඔයගොල්ලෝ කරනවා ඉතින්. දැන් ඥාන දර්ශනේ මම මට පැත්තක ඉඳලා කොහොමද කියන විදිහට හරි තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කරන දේ හරහා රහත් වෙන්න ඕනේ මම. නමුත් වෙන්නේ නැති නිසා, එහෙම එකක් නැති නිසා මටත් නෑ ඔයගොල්ලන්ටත් නෑ. එහෙම හදිස්සියේදීවත් වැඩුණොත් ඔයගොල්ලෝ කරන එකෙන් ඔයගොල්ලන්ට ඉස්සර රහත් වෙනවා නම් වෙන්න තියෙන හේතුව තියෙන මට. මොකද ඥාන දර්ශනේ කියන්නේ මං ගාව ඔයගොල්ලෝ මං කිව්වට කරන එකක් නෑ. නමුත් හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලා අවශ්‍ය වෙන්නේ සත්‍ය ඥානය. කල්‍යාණ මිත්‍රාසුක සත්‍යධර්ම ශ්‍රවණය කියන දෙකෙන් අපේ ජීවිතයට ලැබලා දෙන තියෙන මා විශාල වෙනස. ඊට පස්සේ ඔයගොල්ලෝ භාවනා කරන ඔයගොල්ලන්ගේ ඕනෙලි. ඔයගොල්ලෝ දැකපු ඥානෙ, ඔයගොල්ලන්ගේ සත්‍යෙ, ඔයගොල්ලෝ සත්‍ය අනුභෝධයක් තියෙන. දැන් සත්‍ය අනුප්‍රාප්තිය සඳහා කටයුතු කරනවා ඔයගොල්ලෝ. මුලින් සත්‍ය අනුප්‍රාප්තිය, සත්‍ය අනුභෝධය, සත්‍ය අනුප්‍රාප්තිය. ඉතින් සත්‍යයේ අනුගියේ අවබෝධයක් ලැබෙනවා. ඊට පස්සේ කෘත්‍ය ඥානය කියලා කියන්නේ ඕගොල්ලොම දැක්කා. ඇත්තටම රූපේ ඇහැ කියන්නේ මේ ස්පර්ශ ආයතන හරි උපන්න කියලා කියන්නේ ජරා මරණ දුක උපන්න. ශෝක පරිදේ දුක් දුමනස උපන්න. මේ ස්පර්ශ ආයතන හය නැමති දුක උපන්නේ ඇයි? ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැකලා ස්පර්ශ ආයතන හය ඇති කරන හේතුව නැති නොකල නිසා නේද කියන නෝන ඇවිල්ලා තියෙනවා. ස්පර්ශ ආයතන හය පිරිසින් දැකලා ස්පර්ශ ආයතන හය ඇති කරන හේතුව නැතිකට යුතුව නේද කියන නෝන ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ඒ ස්පර්ශ ආයතන හය නැමැති දුකේ නූපදීමට මේ ඇත්ත දැක්ක යුතුයි, මෙහෙම දැක්ක යුතුයි, එහෙම දකින්න මෙහෙම හිත නීවරණයන්ගේ වෙන් කරගත යුතුයි, ඒ මෙහෙම නීවරණයක වෙන් කරගන්න මෙහෙම කය වචන දෙක සංවර කරගත යුතුයි කියලා හොඳට තමයි ඔළුවට ගන්න ප්‍රතිපදා. කල්යාණ මිත්‍රයතර සද්ධර්ම ස්වරණ. ඊට පස්සේ සුත්ති ඥානය තමන් තුළින් දුක පිළිසින දකින්ද සමුදය දුරු කරන නිරෝධය සාක්ෂාත් කරන විද්‍යට මඟ වඩන සීලය දැන් පිහිටනවා. පන්සිල් රකිනවා, අටසිල් රකිනවා, දැන් කරනවා. කෘත්‍යත්ව තියෙන සමත කමඨහනකින් හිත වඩනවා. එචර වඩ වඩ රූපය ගැන බලනවා. ඇත්තටම මේ රූපය කනගුණ ආහාරයෙන් හැදලා තියෙන්නේ. හම්මස්ලේ නහරයට ඇටෙන් ජීවුන් යුක්තයි. කනගුණ ආහාරයෙන් හැදුණු මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ ප්‍රසාදය පිහිටලා තියෙන්නේ. දැන් මැරිච්ච මිනිහකට රූප පේන්නේ නැහැ නේද? ප්‍රසාද ගතිය නැහැ නේද? එහෙනම් රූපට විතරක එකයි තියෙන්නේ නේද? අන්ධ කෙනාට රූප පේන්නේ නැහැ හිත තිබුණාට. එහෙනම් හිතට විතරක් අයිති නැහැ නේද? එහෙනම් කන බොන ආහාරයෙන් රූපය හැදුණත් ඇහැ තියෙනව නෙමෙයි, ඇහැ මම නෙමෙයි. එහේ මම නම් මගේ නම් රූපේ නැතුව තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් රූපේ නැත්තම් එහෙ තියෙන්නේ නැහැ. එහෙනම් ඒක අයිති රූපෙට. ඇත්තටම කය අසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටික නැත්තම් කය තිබුණත් මිනියට පේන්නේ නැහැ. එහෙනම් අයිති මට නෙමෙයි චිත්ත චෛතසික ටිකටත් අයිති. එහෙනම් මේ ඇහැ අයිති චිත්ත චෛතසික ටිකටයි රූපෙටයි නේද? ඉතින් ඔක මම නම් මගේ නම් මේ ධර්මතාව දෙකම නැතුව තියෙන්න ඕනේනේ කියලා හිතනවා හොඳට. එහෙම හිතනකොට මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද මේ කය ගැති ටික තියෙන්නේ. මේ මම නෙමේ කය මෙහෙම වෙලා තියෙන්නේ කයේ තියෙන කර්මජ ගැති ටික නෙමේ. මේ රූපේ Tamange මූණේ හැටි කියලා එයා දකින්නේ. මේ රූපේ මෙහෙම උනේ හොඳට වේවා නරකට වේවා එයා ලැජ්ජ වෙන්නේ නැහැ. සසර කර්ම ගතිය දකිනවා. මේ කය අසුරු කරගෙන පවතින සිතේ තියෙන කර්මජ ගතිය ප්‍රකට වෙන්නේ මේ රූපේ. ඒ සිතේ තියෙන කර්මජ ගතියටයි මහ භූත රූපේ මෙබඳු වර්ණයකට මෙබඳු සතහටකට මෙබඳු විදිහට ඇද්දලා තියෙන්නේ. ලෝකේ කියන්නේ ඒක සැප දුක් විඳින්න පුළුවන් විදිහට යම් ආකාරයක නින්දා අපහාස ප්‍රශංසා සැනසීම ලබන්න පුළුවන් විදිහට රූපේ හදන්න පුළුවන් gati tika තිබුණ හිතේ තිබුණ gati tika රූපේ හදලා කියලා හොඳට තක්නවා. කොහොම හිත වඩනවා. මෙහෙම කරනකොට මොකද වෙන්නේ? රූපේ ටික ටික පිරිසිදු දකිනවා. දකිනකොට සමුදේ තණ්හාව මම මගේ ආත්මය කියන කෙලෙස් ටික ටික ගෙවෙනවා කියන්නේ දුක ප්‍රහාණය වෙනවා. අතීත තණ්හා අනාගතයේ ඇහැ හැදෙන්න තියෙන ඇහැ ආහාර නැති වෙද්දී අනාගතයේ ඇහැ හැදෙන්න තියෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වීම තණ්හා නිරෝධය මේ ඇහැ නැත්තම් ආයතන රූප ටික නිරෝධය ටික ටික සාක්ෂාත් වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන සමතී දර්ශන ධර්මයේ ටික ටික වැඩෙනවා. මගේ වැඩෙනවා. මෙහෙම කරනකොට දැන් සුත්ති ඥාන. දැන් ඒ නුවණින් මෙයා මේ ටික ගන්නවා. මේක කොච්චර දුරටද දුක පිරසන දතයුක්ත සමුදය පහාණය කටයුත්ත මේ විදිහට කරලා නිරෝධය සාක්ෂාත් කටයුත්ත මග මෙහෙම වැඩි යුක්තක් කියලා දන්න හින්දා කරනවා. දැන් කරන කෘත්‍යඥාන කියන කරන්න උනොත් කීයට භාවනා කරන්න කොහොමද හාමුදුරුවනේ අපි කියලා අහන්න ඕනේ කෘත්‍යඥාන ආවන. ඒක නැත්නම් සත්‍යඥාන නැති හින්දා ඇත්ත මොකද කියලා දන්නේ නැත්නම් කරන්න මොකද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වීම බුදුරජාණන් වහන්සේ ඉදවස්සේ පෘථග්ඥාන කළා කියන තරක් සත්‍යනුපාත්‍ය සත්‍යක පැමිණිය දුක පිළිසින් දැක රූපේ සම්පූර්ණ පිළිසින් දකිනවා. චත්තාවච මහ භූත චතුර්ණච මහ භූතන උපාදාය රූපං කියනකොට සතර මහ ධාතුවේ උපාදාය රූපය කියන ටික හොඳටම දැක්කා. ඒ ටික ඇති කරපු මේ අතීතයේ ඇති කරපු මේ ටික නොදැකීම නිසා ඇති කරපු තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව ප්‍රහාණය වෙලා තියෙන රූප ටික නිරුද්ධ වෙනකොට නැවත රූපයක් මහත ගැනීමේ නිරෝධයත් සාක්ෂාත් වෙලා සමුදේ දර්ශනා වඩලම යමක් සඳහා නම් කලේ කරන්නේ වරයි මත වැටුවා කියන જાති ඉපදීම ඉවරයි. දැන් ඉතින් ආයතනයන්ගේ ඉපදීම ඉවරයි කියන මොන යාට තියෙන ඉපදෙන තෘෂ්ණාමනිතිය වඩුව නැතවන් මත්තේ කටයුත්තක් නැහැ කලයුත්ත කළා කියන ප්‍රත්‍යක්ෂ ඥානයත් උපදිනවා. එවන් තිපරිවර්තන ද්වාදසාකර යතහ භූත ඥාන දර්ශන සවිසුද්ධම් මොහොසි මේ හතර ආරම්භය මේ තුන් ආකාරයෙන් වෙච්ච දුලස් වත්තේ ද්වාදසාකාරේ යතහ භූත ඥාන දර්ශන ඇත්ත ඇතිටි දකින නුවණක් ඇති වුණා නේද යතහ භූත ඥාන දර්ශන සවිසුද්ධම් මොහොසි පිරිසුදු නා බුදුරජාණන් වහන්සේ ඒ විදිහටම පිරිසුදු වුණ දවසට මතුකට යුක්තක් නැහැ කියලා කියනවා. එතකොට එතනදී සත්‍ය ඥානය කෙනෙකුට ආවහම කල්යාණ මිත්‍රයතුල සත්‍යාරම ශ්‍රවණ සෝතපත්ති අංග ටික යට ලැබුණා. එතකොට කියනවා මේ සද්ධානුසාරි ධම්මානුසාරි කියලා නියතය යමාර්ගය ආකේ. ඊට පස්සේ කල්යාණ මිත්‍රය ඇතුළ සද්ධර්ම ශ්‍රවණය කියන දෙකෙන් සත්‍ය ඥාන ලැබුණාම එයා කරනවා. යෝනිසෝ මනසිකාර ධර්මවතර උපපතිකෙන් සත්‍ය ඥානය එකතු වෙනවා. එයා පරිවිතපත් වෙනකම් ලෝකවත් අපි කියමු මේ සාවිශාල ලෝකෙ විශාල උල්කාපාතයක් කියලා මුළු පෘථිවියම විනාශ වෙන්න තියෙද්දි මේ වගේ දර්ශනයක් ඇවිල්ලා නමුත් ඉගෙනගෙන නමුත් සෝවාන් ඵලයට පත් නොවුණු කෙනෙක් හිටියොත් එයා වෙනුවෙන් ලෝක විනාශ වෙන්නේ නැහැ කියලා. මාර්ගත්‍ය ඵලයට පත් වෙන තාක් කල්පවත් විනාශ වෙන්නේ නැහැ කියලා. එක්කෙනෙක් ඉන්නේ. ඒකට මේ ධර්මතාවය මොනතරම් බලයිද කියලා හිතන්න. මොනතරම් බලයිද කියලා හිතන්න. ඒ හින්දා එයා දෙකේම තිත කප්පි කියලා. කල්පයේ සිටිනවා. එයා නිසා එයා වෙන කල්පේ පව විනාශ වෙන්නේ නැතුව දෙවෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව පවතිනවා. චිත්ත කප්පි කියලා කියනවා. බලේ කොහොමද? ඕ සියු ගණනක් මිනිස්සු උත්තරම නින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක එක මිනිහෙක් ඇවිදින් හිටියෝ. ඒ මොනසේ බලවත් නැතර ඔක්කොටම වඩා අර කෝටි ගණනකට වොන් දෙයක් කරන්න පුළුවන් මෙයාට. ඒ වගේ දෙයක් සම්බන්ධකෙද. එතකොට හොඳට දකින්න මොනවා හරි දෙයක් කළා මොනවා හරි සද්ධාවකින් දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකට න්‍යායක් තියෙයි. ධර්මතාවයක් තියෙයි කියන එක තේරුම් ගන්න. මේ වගේ සහේතුක ප්‍රතිපදාවක් තියෙනවා කියන එක. මම දන්නේ මට තේරෙන මට්ටමට මම යමක් කියන්න උත්සාහවත් වෙනවා. මොනවා හරි දෙයක් කළා නෙමෙයි බුදුදහම කියන්නේ හරි පුදුම දෙයක්, පුදුම දර්ශනයක්. ඒක තුල සහේතුක ප්‍රතිපදාවක් තියෙනේ හින්දා පොහේ සද්ධා මාත්‍රයෙන් කොනකින් ඉල්ලෙ ඉන්න එපා. මේක දිහා ඒකත් හරි මේකත් හරි අරකත් හරි කියා ඔයාලට බණ භාවනා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. හරි දේවල් මොකද කිව්ව හොයන්න මේක. මේ බුදුදහම ත්‍රිපිටකය ඉගෙන ගන්න තේකේ අඩුව තියෙන්නේ. මම කියන්නේ මන් කියලා තියෙන පොතක් තියෙනවා ඒකවත් බලන්න තු ත්‍රිපිටකය බලන්න. මේ ත්‍රිපිටකය බලන නම් ඕගොල්ලෝ තේරෙන්නේ කතා කරන ධර්ම මොනතරම් සහේතුකද කියලා. මම මොකද මට පෞද්ගලික අදහසක් කියන්න ඕනවත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ සහේතුක ධර්මතාවයක් තියෙයි හැබැයි ගැඹුරු. ඒක ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ගැඹුරු වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද සත්‍ය ඥානයේ අනුමානයෙන් ලැබුණාට පස්සේ මොකද කොච්චර ගැඹුරුද? ගැඹුරට බලන්න එපා. පටන් ගන්න තියෙන්නේ කකුල බිලුඹුවත් එන්නේ නැතුව තැනක ඉඳලා. ගොඩේ ඉඳලා ගැඹුරුයි ගැඹුරුයි කියලා බය වෙන්න එපා. කෙනා කෙනාට පුළුවන් ප්‍රමාණයට. සාගරේ තව අනන්තයි අපරිමාණයි ගැඹුරු වෙනව ප්‍රශ්නයක් නැත. තම තමන්ට පුළුවන් ප්‍රමාණයට දිහට බහින්න. සැල්ල පෑගෙන තැන ඉන්න කෙනා තයිති වතුරට. වතුර නැති කෙනා කියලා තයිති වතුරට. එහෙනම් මේ අනුමානට දැනගෙන එක කරගන්න ඕනේ කියන තැනකින් සීලයට පිට පටන් ගන්න තැන සාසනයටයි ඇයි. මහා සාගරයේ මැද්දේ ඉන්න කෙනත් වගේ මහා රහතන් වහන්සේත් මේ සාසනයටයි ඇයි. ඒ හින්දා අපිට බය කියන තැනකින් හිතන් දෙපා පටන් ගන්න දෙපා. මේ වගේ ධර්මතාවයක් තියෙන්නේ කියන ටික තේරුම් අරගෙන ඒක කරන්න ඉදින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ එකයි. ඇදගෙන ඉන්න ඇතුමට අපි හිතට හෝ පිණිගත්තුත් ඒක තැන නොබලා මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න වටිනවා කියලා පෙන්වනවා. ගෙවල් දුරවල් යාන වාහන ඉද කඩම් මිල මුදල් දූ දරුවෝ ගැන බලන්නේ නැතුව කවුද පාරට කාපේ කොහො ගිනි ගත්තේ කොහො වාගන්න වෙහෙතනවා. පුද්ගලයෙක් වගේ බාහිර බෞද්ධකයේ දිවනුවට දාලා මේ සසර කතරින් ඉතුර වෙන ධම්මාවත ජීවිතේ පළවෙනි තැන කරගන්න කියන එක කිව්වා. අනුමානට උගුල හිතන්න මේක ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මේකේ ඇති තේරුමක් නෑ. මම කිය ගොඩාක් ඕනේ නුවණින් බැලුවෝ උපන්න දවසේ ඉඳලා මේ කරන්නේ මොකද්ද කියන එක දිහා පොඩ්ඩ ජීවිතේ හිතලා බලන්න. අපි ඔක්කොමලා කරන සැප සතර සම්සිල මම කියන්නේ නැහැ. ගෙවල් දුවල් හදන්න එපා, දඩුව හදන්න එපා, මුදල් මුදල් එකතු කරන්න එපා කියන එක නෙවෙයි මේක තියෙන්නේ. ජීවිතය බැඳගත්ත බෙරේ ගහන්නේ කියලා කතාවක් තියෙනවනේ. කටයුතු ටික යුතුකම කරන්න ඕනේ. නමුත් තමන්ගේ ආර්ථිය අතහැරෙන විදිහට කරන්න එපා. ඒ ජීවිත වල අඩුපාඩු තියෙනවා. මම කියන්නේ එකපාරට දික්කේ නගින්නේ කියලා නගින්න බෑ. නමුත් අපි අද දවසේදී වැරදක් වුණත් මේ වරද හෙට දවසේ හැදෙන ධර්මකින්ද කියලා මම කියන්නේ. වැරදි කරන්නේ නැතුව රහතන් වහන්සේලා වගේ ඉන්න කියලා මම කියන එක නෙමෙයි මේ. මම දන්නේ නෝ බෑ. කියතුළු තමයි පාටින්. නමුත් වටින්නේ ඒක නෙමෙයි. මොකද අද අඩුපාඩුවක් තිබුණා. එයා අඩුපාඩුවෙන් කන හැම කිසිම වෙලාවක වැරද්දට අඩුපාඩුවට කනගාටු වෙන්න එපා. කනගාටු වෙනවා කියන්නේ වැරද්දට වැරද්දක් එකතු කරනවා. කනගාටු වෙනවා කියන්නේ දුක් වෙනවා කියන්නේ පසුතැවිලි වෙනවා කියන්නේ වැරදුනා කියලා ඒකට තව බර වැඩි කරනවා. උත්තරයක් ගන්න. මේ වැරද්ද උනේ මොකියද කියන්නේ? මේ කෙලෙස් නිසා. මම කෙලෙස් දුරු කරගන්න අප්‍රමාදී වෙන්න ඕනේ කියන තැනක අනිත් පැත්තට හැරෙනවා. අනේ මගේ අතේ මෙහෙම වාරි මෙහෙම උනාලි කිව්වා හිත හිතා ඉඳින් ඉඳ තවත් ලෝභ මොහ දෙක එකතු වෙලා මිසක. වැරද්ද තව දවස් තව දොඩට හෙට දවසේ වැරද්දට දින හේතුව කොහේ ඉන්නේ අපි ඔය ක්‍රම වැරදි. වැරද්දක් වුණහම ඇත්තට මම හුරු වෙලා තියෙන පුරුදුතර මොහ වාරියක් වුණොත් සමාජයක කෙනෙක් ගහන්න බයින විදිහේ වැරද්දක් කළා ඇති. ඒකට පසුතැවිලි වෙන්නේ නැතුව වෙන විදිහකට දැක්. නමුත් මේ වැරද්ද උනේ මේ කෙලෙස් සහගත මනසකින් හිතපු නිසා. අවිද්‍යාව නිසා. මේකට තියෙන උත්තරේ තමයි මොකද පුළුවන් තරම අප්‍රමාදී වෙන්න ඕනේ කියන තැනකින් සමත නිමිත්තකට හරි හිත තියාගන්න උත්සාහවත් වෙනවා මිසක්. අර පසුතැවිල්ල කියන එකත් අඩු වෙනවා. ඒකටම පසුතැවිල්ලත් අඩු වෙනවා. පසුතැවිල්ල කියන එක ඇති වෙන්න ඒවත් දෙයක් කරන්න දෙන හේතුවක් ඇති වෙනවා. මිස හැම වෙලේම ජීවිතේ කොහොමදේ පාඩමක් ඉදිරි කරගන්න. අපි ගොඩාක් දෙනෙක් කරන්නේ අනිත් පැත්ත. මොකද්ද? වැරද්දක් වුණාම පුන පුන ඒක හිත හිතයි තවත් කෙලෙසින කෙලෙසේ අසුකියන් අසුකියව ගන්න හදනවා අපි. එහෙම හිතන හිතුවත් මේක අයින් කරගන්න හදන්නේ. නෑ මම එහෙම කියන්න තුනේ තිබුණේ අපරාධි මට මෙහෙම කිව්වනම් තිබුණා. මෙහෙම කිව්වනම් තිබුණා. මෙහෙම කිව්වනම් බලන්න කොච්චර කාලයක් අහ කරලාද කියලා අනවබෝධින් ඉන්නේ. නමුත් ඕන එක නෙමෙයි. නෑ දැන් කරන්න දෙයක් නෑ. ප්‍රශ්නයක් නෑ. වැරද්ද වුණා ඔය වැරද්දුනේ මෝහය නිසානේ අවිද්‍යාව නිසානේ කෙලෙස් නිසානේ මේ වැරද්ද නැවත නොයෙන්ද මම අප්‍රමාදී වෙන්න ඕනේ. එතකොට තියෙන එකේ බලයත් අඩු වෙනවා. හෙට දවසේ ඉඳලා මේ වැරද්ද කෙරෙන්න තියෙන හේතුව අඩු වෙනවා. ඊගාව මෙතන සිහි නුවණ දැන් දිනු වෙනවානේ. ඔය වගේ දෙයක් වෙන්න එනකොටම එයා සංකල දහම මතක් වෙනවා. එයා සතුටු වෙච්ච දේ තියාගන්නුට ඒ දාට වැරද්ද වෙන්නේ නැහැ. අන්න ඒකයි මම මේ ඔයගොල්ලන්ට කොහොමද කියන්නේ. කිවල්දෝ වල අතහරින්න කියන එක නෙමෙයි. තියෙන එකේ බලයත් වෙන්නත් නැවත මේවට එකතු කරන්න තියෙන තැනකින් කෙලෙසි දිනු නොවෙන්නත් කියන තැනකින් කියන්නේ. තියෙන එක දිරා යන්නත් අලුතෙන් විකතු නොවෙන්නත් නෙමෙයි කියන තැනකින් කියන්නේ. ඒක දැන් මේක එපා කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න. නැත්තම් මම මේ ආන්දරගේ වල රන් රිදී මුතුනේ කොහොමද කියන්නේ. කියන්නේ කාර සෞද කෝල ආන්දරන් තව නැතිද කාමට තියෙන ඊර්ෂ්‍යාවට කියනවා. මට නෙමෙයි ඒ කියලා තිබුණේ නමුත් මේ ආවරුකෝ මම කියන්නේ ඒ හින්දා බුදුහාමුදුරට කියලා තියෙනවා. මේ වර්තමාන පඬිතුමෙක් තමයි මේ බුදුහාමුදුරෝ කාමේ පාරක් කියලා කියන්නේ ඒ අවනාපිට කිව්වා. ඕකට මට උපමාවක් මතක් වෙනවා. කබරයි ඉන්නේ. කුද්දට කුණු වෙලා ළඟ පාතක ඉඳ බැරි මලකුණක් අල්ලගෙන කනකොට ඕගොල්ලෝ යන්නකො. ඌ හිතාගෙන ඉන්නේ මේක උදුර ගන්න එපා කියලා. පුම්බ නැට්ට පුම්බල ගහන්න හදන උස් උස් ගා. ඇයි? ඒක යා හිතාගෙන ඉන්නේ මෙච්චර ප්‍රියමනාප කෑමක් මොකක්ද? අපි අරක ගන්දේ කිප්පෙන්න බැරුව හරි අමාරුවෙන් ළඟ වෙන්නේ. ඛබරය හිතන්නේ ඒක උදුර ගන්න එපා. ඒ වගේ ඛබරය මලකුණ කනවා වගේ මේ කාම වළඳන එක බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. කට්ටි හිතාගෙන තවගේ මලකුණ උදුර ගන්න එපා කියලා. ඔකට තමයි මට දෙන්න දෙන්න උපමා. ඉතින් ඒ හින්දා එහෙම හිතන්නේපා. මේ මම ওই බල කියන්නේ ඔගලන්ට තියෙන කැමැත්ත තියෙන මේක නේ මට ප්‍රශ්නයක් නැහැ. නමුත් තියෙන ඇත්ත මම කිව්ව කියන කාරණා හොඳ වටිනා ටිකක් තියෙනවා. මම හැමෝම දිලාම ගෙවල් දුරවල් දූදරෝ රාන් රිදී මිල මුදල් ඉට කඩල් මේවා කරේ තියෙන දෙන්දීම අයින් කරන්න කියන එක කියන්නේ අප්‍රමාදී දහම කින්ද කියන එක. ඒ කියන්නේ එපා කියන එක නෙමෙයි ඒක හිව්වේ කියන එක කියන්නේ. තියෙන එක උගලන්ට අපහසුකින් තොරව දිරදිරා යන්න අලුතෙන් එකතු නොවෙන්න කියන තැනකින් කියලා තියෙනවා. මේ ශාසනයේ පෙන්වලා තියෙන එකන පුරාණ කර්මයෙන් හැදුණු රූපේ දිරන්න කෙලෙත් ටික දුක දිරන්න මතු දුක එකතු නොවෙන්නත් වෙන විදිහට තියෙන ශාසනය. කාමෙත් එහෙමයි. පුරාණ මෝඩකමට හදාගත්ත ටික ගෙවෙන්නත් අලුතෙන් මෝඩකමට කාම හදා නොගන්නත් කියන තැනකින් මම කියන්නේ. ඒකයි වැරදක් වුණාම ජීවිතේ ඇඳෙන විදිහ වැරදක් වෙන්න පුළුවන්. වරදළු පුළුවන්. දෙවනුවක් පුන පුනා හිතෙන් හදන්න යන්න එපා. ඒයි එක හදන්න යනවා කියනකොට ඒ වැරද්දක් බලවත් වෙනවා. ඒක දුක් දුන්නස් වෙනවා. විහෙතට උහුලන්න නැතිමට වත්පත් වෙනවා. හෙට දවසේදීත් මේ වැරද්ද මේට වඩා වැරද්දක් කරන්න හේතුවක් ඇතිවෙනවා. වැරද්දක් ඇද්දි නෑ. ගුටි කෑව දැනනව පුරාණ කර්මයක් නෝක තමයි කරන්න වෙනවා. නමුත් මේ වැරද්ද උනේ අවිද්‍යාව කර්මය කියන තණ්හාවකින් කෙලස් ටික නිසා. මම අප්‍රමාදීව කුසල ධර්මයේ කියන සති නිමිති හිත තියාගන්නවා කියන තැනක වීර්ය කරනවා. ඔගොල්ලෝ දන්නේම නැතුව අර තරම් වෙහෙස කිච්චෙන ගතියුත් අඩුවේ. ඒ වගේ වැරද්දක් කරන්න තියෙන හේතු එද්දි ඔගොල්ලෝ සිහිනුවන දිනත් ඒ හැට දවසේ ඔගොල්ලෝ මහදයි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. සියල්ලම සීලව කරන්න බැහැ. නමුත් බොහෝ වෙලාවට බොහෝ තරම් දුරට මම ඒ ටික කරනවා. ඒ නිසා මම කියන්නේ මේකෙන් මනසේ තියෙන සැහැල්ලුව සැනසීම ජීවිතේ වර්ධනය දකින හින්දා කියන්නේ. ඒ හින්දා බණ ඉගෙන ගන්න බණ අහනවා කියන්නේ උණු කරන්න බැරි දෙයකින් පටන් ගන්න එකනම් පුළුවන් දෙයකින් පටන් ගන්න. ඈ ඒ හින්දා මම කියලන්නේ කවදාවත් ඔයගලන්ට මේවා අයින් කරන්න කියලා නෑ. තියෙන එක දිරන්වත් එකතු නොකර ගන්න තමයි ඉන්නේ කියලා තියෙනවා. ඒ හින්දා අප්‍රමාදීව ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ගත්තා වගේ සත්‍යම් පහරලද්දෙක් වගේ පුළුවන් තරම් සීලයක පිටින් ධර්මයේ හැදෙන්න මේ ස්කන්ධ ටික පිළිසින් දක්වන උත්සාහවත් වෙන්න මේ ටික පිළිසින් දැක්කොත් ඔයගොල්ලන්ට මේ සත්‍ය ඥානය තුන වෙන මොකුත් නැපා ඇහැ පිළිසින් දකින්නවා කියන එක කරන්ද පොඩා දෙපා එකම එක ආයතනයන් ගැන රූපත් ඔලෙන රූපේ පිළිසින් දකින්න රූපයන් ගැන රූපත් ගොඩක්ුත් බැිනා ඇහැ විතරක් ගන්න ඇහැ පිරිසිඳ දකින්නවා කියන තැනකින් උත්සාහවත් වෙන්න. ඇහැ පිරිසිඳ දැකලා ඇහැ කෙරෙහි පවතින සමුදිය දුරු කළා කියන ඇහැ නැති වෙනකොට මතු ඇහැ මොහොත ගන්න Nirodhi සාක්ෂාත් කරන විදිහට ඇහැගෙන මෙන්න මෙහෙම මම බැලිය යුතුයි. දැක්ක යුතුයි. ඒ සඳහා සීලයක පිටල සමතකම තහනක් වඩමින් ඇහැ මම මෙහෙම පරිශ්‍රණය කරත යුතුයි. කිත් සත්‍යයන්. උත්තරය අරගන්න සීලයක පිටඳ සමාජකම තහනකින් හිත වඩමින් චක්කු ප්‍රසාදය කියන එක මොකද්ද? ඒක හැදුනේ කොහොමද? හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කර කර හිත වඩන්න. පුතේ, ඇහැ පිළිසින දැක්ක ඇයි තණ්හාව නැති කළා? මේ තණ්හා සමුදේ දුරු කළා. තියෙන ඇහැ නැතිනොත් මතු ඇහැ හැදෙන්න තියෙන හේතුව නැති කළා. ඇහි නිරෝධි සාක්ෂාත් කළා. මතු කටයුත්ත කළා ඉවරයි කියලා අරිහත් ඵලයම කියන්න පුළුවන් මත්තකට. ඇහැ විස්තර ගන්න. මේ ශාසනේ දීර්ඝව තොන්නගතයි කෙටිවත් ගතයි සබ්බං විමුක්ති රසං විමුක්ති රසේ එකයි ඇහැ මිතුණු කියලා සියල්ලන් ගේ මිතුණු සියල්ල තියෙන තැන ඇහැ තියෙන තැන සියල්ලම තියෙනවා කන මිතුණු කියලා සියල්ලන් ගේ මිතුණු කන තියෙන තැන සියල්ලම තියෙනවා එනිසා ඔයෝගේ ප්‍රතිපදාවක් කියන්නේ කියන එකත් මතක් කරලා මේ ජීවිතයේදී උත්සාහවත් වුණොත් ඔයගලන්ට නිවීම සැනසීම ලබා ගන්න බැරි නෑ. ඒක පුළුවන් කියන්න තියෙන හේතුව තමයි බුද්ධෝත්පාද කාලෙකත් ලැබිලා මනුස්ස ජීවිතෙකත් ලැබිලා සද්ධර්මයේ තියෙන වටපිටාවකත් ලැබිලා ඒ අතරදී මෙහෙම හරි බණපදයක් අහන්න තරම් හේතු සම්පත්තියට උපදීමෙන් කියනවා හරියට කලයක් ඇතුලේ ඇවිදින පහනක් වගේ නිවීමට හේතු හැමෝගේම හතරකේ තියෙනවා කියන එක ලක්ෂණයක් කියලා මට හිතෙනවා එහෙමද බැරි නෑ හැමදේම අප්‍රමාදීව උත්සාහවත් වෙන්න මෙන්න මේ වගේ සහේතුක දහමක් තියෙන්නේ කියන එක මතක කරගෙන මගේ දේශනාව අවසන් කරනවා දේශනාව ගැඹුරුයි තමයි නමුත් ප්‍රතිපදාව ඉගෙනගෙන අපි භාවනා කරන්නේ මොකද කියන උත්තරේ තියෙනවා මේක අපි සීල රකින්නේ ඇයි සමාධි වඩන්නේ ඇයි විදර්ශනා කරනවා කියන්නේ ඇයි කොහොමද මොකටද කියන ටික තියෙන්නේ ඒ නිසා මෙහෙම කරන්නේ කියන ටික මතක් කරනවා වෙසක් එක දවසේදී මම ටිකක් ගෙමුරු සමයි නමුත් මේක තව ටිකක් තේරුම් කරලා ලියලා දෙන්න ජීවිතයට පහසුවෙන් අල්ලගන්න පුළුවන් ක්‍රමෝපාය හොයලා දෙන්න මම පුළුවන් තරම් සහාය දෙන්න. එහෙනම් සම්මානාට මේ දේශනා උතුම්ම දේශන හේතු ප්‍රස්තිය වේවා කියලා
ගෞරවසාධනාදී ගෞරවනීය ලොකුහාම බ්‍රහ්මහන්සිය අත මෙතන නෑ ලංකාව හිටියත් ගෞරවනීය ලොකුහාම බ්‍රහ්මහන්සිය ධම්මස්ත්‍යාම් දරෝ ඒ වගේ අපේ ඥානිමුලහාම දරෝ ඇතුළු මහා සංඝරත්නේ මහා සාසනික සේවයක් කරමින් තියෙන මෙතන තුන්ට කුසල ධර්මයන් වඩා වර්ධනය කරගන්න උපකාර කරලා තියෙනවා. ඉතින් අපි සිත කරගත්තව සියලු කුසල ධර්මයන් කරුණිය ලොකහමන්න සියලු මහා සංඝරත්නට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ ලැබේවා. කරුණ කියන සාසන මාමුකට ජීවුම් තුන කරගන්න ශක්තිය දෙයි ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධි කින් තුන සනසෙත්වා ප්‍රසාද ප්‍රසාද. ඒ වගේම මතක් කරන්නේ මම මේ ඇවිල්ලා තිබුණ ගොඩාක් පණ කිව්වා. ගොඩාක් තින් සිතිවිලි පහර කරගත්ත තින් පහලක් කරගත්තා. ගොඩාක් දෙනකොට සිත්තුල යම් මට්ටම කෝතහම් සිතිවිලි ඇතිකල කුසල් සිද්ධ කෙරුවා. මේ කරන හැම එකකටම මුල් වුණා විශේෂයෙන්ම අද මෙතන තර ලංකාවෙන පුණ්‍යරත්නාමතුරු. ඉතින් පුණ්‍යරත්නාමතුරු මට නැවත නැවත මතක් නොකළේ නම් කොහොමලාට මම මේකත්තේ ඉගෙනේ නැහැ. ඉතින් අද කළපුරුදුරත්නාමතුරුට ඒ වගේම මතක් කටයුතුයි උදේ පාන්දර නැගිටල සීතලී වැඩට ගිහිල්ලා රැයට රැවිලා ගෙදර ඇවිල්ලා තාඩිය මහන්සියෙන් තමයි යමෙක් යමක් හොයන්නේ. ඒ විදිහට දුක් මහන්සියෙන් හොයපු පෞද්ගලික හොයපු තනේ පෞද්ගලික විපැතම් කළා ඉතිවත් මාත්මා නොන මාත්මිය මට මේ ටිකට් එක එහෙම හදන්නේ සැතේ දව කළ ඇති. නමුත් ඒ කරපු මුදල හෝ වටිනාකම නෙමෙයි මම කියන්නේ, ඒ සත්ක්‍රියාව එතන තියෙන මහා ශ්‍රේෂ්ඨ සත්ක්‍රියාව. තව කෙනෙක් හරි බණපදයක් අහනවා නම් මොන තරම් ඒක වටිනවද කියන කලනකම, ඒ කලනකම පිළිබඳ යුතුයි. ඉතින් පියරත්න මහත්මාට මෙන්නේ මේ දූදරුවන්ට පුණ්‍යරත්න හාමුදුරන්ට මේ කළා වූ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් නිසල සෙන්ටර් හේතු පුනිස්සේ වේවා ප්‍රසාද සුවපත්. ඒ වගේම අද දවසේ සිද්ධ කරගත් මේ සියලුම කුසල ධර්ම ලෝක සම්බුද්ධ ශාසනයක් නැතිව තුමුවා මේ පින්වතුන්ගේ ගෙවල් දොර ආරක්ෂා දී ස්ථානෙන් දදිකේතු ශාසන මාම කිෂ්ඨකාරක සිල් දේවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය දිවියේ සිර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය උපතන බෝධිගින් උතුම් සනසෙත්වා කියන තැනින් අපි දිව්‍ය පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මුත සාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ සං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ සං. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ ළඟ නම් ඉන්නේ සීකලුරිය කලාව සිල්නාත් හේතන ප්‍රාදීනුත් පුණ්‍යරත්නාම් ස්වාමීන්ගේ. ඒ වගේම අපේ පෙරේත මහත්මන් එක්කෙනෙක් නම් ඉන්නේ සීකලුරිය කලාව සිල්නාත් හිලෝ. ඒ වගේම මෙතන සහසම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේ නම් ලෙසයි කල්පිය කළා වූ සියලු ආත්මය. මේ ජීවිත සංසාරික ධර්ම දෙනාගේ නම් ලෙසයි කල්පිය කළා වූ මේ පරිලෝකී ලපින් බලාපොරොත්තු වෙන ආත්මය වෙන. සියලු දෙනා මාදවත් සිතකලා වූ මේ කුසල ධර්ම ඕම් කළා වූ වෙන පෙන්සිට සාධු මාධ්‍ය නම් ගන්න උත්තර. ඥාති දුක දුසිතින් දුකින් අතර දිස්සපත් පහටපත්. පත්තේ උතු නිවනින් දසන සිතා කියන දාස ඥාතින්ට පින්වන් මඳම් කරමු. හිතම් මේ ඥාති නම් හෝතු සුඛිතා මේ පින්වත් සියලු දෙනාගේ සුජීවත්ව වාසය කරන මව්පිය කුරුළු නැතේ හිත මිත්‍රාදීන්ට පින්වත්තුන්ට මේ බණපදයක් අහන්න මෙතෙන්ට ඊට හසලා තියලා ඔබලගේ දරුවෝ බලාගෙන වෙන්න පුළුවන් දේවල් බලාගෙන වෙන්න පුළුවන් අහලා පාලාය චෙදරායි තව ගොඩාක් දෙනෙක් ඉන්නේ නැති ඔයගොල්ලන්ට ප්‍රසිද්ධ කරගන්න ඉඩහදලා ඒ අයට මෙතෙන්ට පැමිණි ඔබලන්ට මේ හැම දෙනාටම ඉංගල මෝදම් මුතියන්ගේ දිව ආශිර්වාදයෙන් තුන්වන් සතුටන්ත පුණ ප්‍රේමී පිංශක්තියෙන් බලෙන් ගුල් හැම දිනාගම මෙලෝ ජීවිත වලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුර වේවා කරන කෙන යහපත් අදහස් වල සමුත් වේවා සසර වසනා ප්‍රසා කෘපා සදිත්‍ය ප්‍රකෘති දුක්ඛ සසන දින භාගවත් පත්මි බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවිසන සිපෙන් නිවඩව දාලා උතුම් වූ අජරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට අතුම කුසල ධර්මයේ පින්ම සියලු දෙනාට මුතුනම් පෙර සම්පාරමිතාව වේවා ක්‍රස්තාම දිනාම වන්දනා කරගන්න සුභාතන සීලස සම්මතා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන් කියායෝ සම්බලම් ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති වේචේ අතු නිපාන සම්පත්‍ති විනාතේ සමිච්චතු සම්පත්‍ති